සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට සහභාගී වීම සඳහායි. ඒ සඳහා මෙම ධම් සභා මණ්ඩපයට පැමිණ සිටිනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඉතාම ගෞරවයෙන් එතුමාට ආරාධනා කර සිටිනවා අද ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. තෙරුවන් සරණයි රවි මහත්මයා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කාට හරි අහන්න දෙයක් තියෙනා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්මයාතුළු සියලු දෙනාටම. කොග්ගලගේ මහත්මයාට පොඩ්ඩක් මේ ධාතු විභංග සූත්‍රයෙන් ඒකෙ ටිකක් අපෑදිලි ගතියක් එනවා. දැන් ධාතු විභංග සූත්‍රයේ අර දැන් මුලින්ම පුරුෂ මට අර උද්දේශය කියනකොට තේරුණේ කොග්ගලගේ මහත්මයා එතන අර දැන් පුරුෂයන් හතර දෙනාටම තමයි අර මේ අදිස්ථාන හතරක් වැටිලා තියෙන්නේ. ඊට පස්සේ නිද්දේශ ප්‍රතිනිද්දේශ කියලා කියවනකොට සූත්‍රයේ එතෙන්දී දැන් අර පුරුෂයා කියන එකේනා ප්‍රතිපදාව දෙන්නේ, ප්‍රතිපදාව විස්තර කිරීම වෙන්නේ අර සතර අදිස්ථාන වලට කිට්ටු වෙනා නෙවගේ හැඟීමක් ආවේ. පොඩ්ඩක් තව ටිකක් ඒක පැහැදිලි කරලා දෙනවා නම් මට තේරුම් ගන්න උදව් වෙයි කියලා හිතෙනවා. උදව් කරන්න කොගල මතය. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. මේ කතාව පුරුෂයා කියලා හතර ආකාරයකට පෙන්නනවා. පළවෙනි එක ඡේදාත්කෝ බික්කෝ පුරුෂෝ. ධාතු හය කියන්නේ පුරුෂය. ඊළඟට ච පස්ස ආයතන. පස්ස ආයතන ආයතන හය. පස්ස ආයතන හය කියන්නේ පුරුෂයා කියනවා. ඊළඟට අට්ඨාරස මනෝ පවිචා. මනස හැසිරෙන ස්ථාන 18. හැසිරෙන ස්ථාන 18 පුරුෂයා කියනවා. ඊළඟට හතරවෙනි එකත් සතර අදිෂ්ඨානය කියන්නේ පුරුෂයා කියලම තමයි කියන්නේ. එතන සූත්‍රයේ ප්‍රතුමා කිව්වා වගේ සූත්‍රයේ කියලා නෑ. ඒ වුණාට අපට තේනවා මේ සතර අදිෂ්ඨානේ කියන්නේ ඊතර වෙන පැත්තක් කියලා. කියන්නේ ඊතර වෙන කෙනාගේ ගති ලක්ෂණ ටික තමයි මේ හතර වෙනි එකේ කියන්නේ. ඒකත් කෙනෙක් තමයි ෆෙය. හැබැයි ඒක හොඳට බලනකොට පේනවා මේ ඊතර වෙන කෙනෙක්ගේ ලක්ෂණ. කෙනෙක් ඒත් කෙනෙක්. ඒකයි ඒකත් පුරුෂෝති කියන්නේ. ඊතර වෙනකන් පුද්ගලෙක්නේ, කෙනෙක්නේ. ඒ අදහසින් තමයි මම හිතන්න වෙන්නේ. ඒ වුණාට ඒ අදිෂ්ඨාන හතර බලනකොට ඒක මාර්ග කෘත්‍යයක් එක්ක කියන එකක් කියලා තේනවා. එතන හැබැයි ඒක කියලා නැහැ නේ. හරි, එතකොට මේ එතෙන්දි අපිට අර ඒ දේශනාව කළේ පුක්කුසාතිට. පුක්කුසාති දැනගෙන හිටියේ නෑ මේ බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ කිය. එයා ගිහිමත්තමේදී එුණාට එයාගේ අර ලක්ෂණ එක තිබුණා කියලා හිතන්න පුළුවන්. මොකද සත්‍ය හොයන ගතිය ඒකෙන් තමයි අපිට දැන් අනිත් ඒවා කියන්න බෑනේ. එනෙක්ගේ තියෙන්න ඕන මූලික ගතිය ඇත්ත මොකද්ද, සත්‍ය මොකද්ද කියන. එතකොට නේ කවුරු හරි දෙයක් කියනකොට ඒක අනුව විමසන්නේ. අනිත් ඒවා ඉහිටනේ වනේ ප්‍රඥාව එක, ප්‍රඥාවේ භාවිතය එක යෙදෙන ඒවා විදිහට තමයි අනිත් එක හිතන්න. ඒ තමන්ගේ තියෙන්න ඕන ගුණය තමයි සත්‍ය ආරක්ෂා කරන බව. ඒක මොකද්ද සත්‍ය කියලා අහුවෙන්න නම් ප්‍රඥාව යෙදෙන්න ඕන. ඊළඟට ඒ ප්‍රඥාවෙන් සිද්ධ වෙන එක මොකද්ද? දකින්නකොට අර ඡාග කියන එක සිද්ධ වීමක් මේ කරන දෙයක් නෙමෙයි. සංසිඳීම කියන එකත් සිද්ධ වීමක්. ඒ දැක්ම තුල සංසිඳීම වෙනවා වගේ සිතන්නේ. එතකොට අර ඒ ටිකක් වෙන්නේ කෙනෙක්ට කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. තෙරුවන් සරණ.
ඒක ටිකක් පැහැදිලි වුණා. සෝ මේ කොබලගේ මහත්ය තව ඒ සූත්‍රේම අර දැන් අපි මේක ප්‍රායෝගිකව කොහොමද යොදන්නේ කියලා බලනකොට දැන් මුලින්ම දැන් ඒ ධාතු 6 ගැන සැලකුවොත් ඒකෙන් මොකක් හරි එක ධාතුවක් අපිට ප්‍රකට වෙන්න පුළුවන් ප්‍රායෝගිකව. එතකොට කොබලගේ මහත්ය ඔක හොයාගෙන අපි යනවා. මොකද්ද දැන් උදාහරණයකට පටවි ධාතුව කියලාගමුකෝ. මොකද්ද මේ පටවි කියන්නේ කියලා. එතකොට මේක හොයාගෙන යනකොට එතකොට මේ මට මේක යෙදීම පොඩ්ඩක් අපෑදිලි. දැන් අපිට අර දැන් බුදුහාමුදුරුවෝ දීලා තියෙනවානේ පටවි ධාතුවට අජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං. දැන් ඒ වගේ එකක් හමු වෙන්න ඕනේ ඥානයකට නේද? බුද්ධ වචනයන්නේ. එතකොට ඒ වගේමම දැන් මේ පුරුෂය හතර දෙනා නෙමෙයි ඒ පුරුෂයා කියලා දීලා තියෙන ඒ හතරත් හම් වෙන්න ඕනේ ඥානයකට. එතකොට දැන් ඔය අතරෙම අර අපිට කියලා තියෙනවනේ ප්‍රායෝගිකව දැන් අපි මේක හොයාගෙන යනකොට කොහොමද මේ අපිට මේක හොයාගන්නත් බෑ. එතෙන්දී අර කල්‍යාණ මිත්‍රයාටත් අනුගත වෙන්න ඕනේ කතාව. අන්න ඒක කොහෙන්ද? කොහොමද ඒක මෙවන්නේ? දැන් පුක්කුසාති උතුමන්ට නම් ඒක ගැටලුවක් නෑ. මේ කල්‍යාණ මිත්‍රයාගෙන් කෙලින්ම අහනකොටනේ මෙවවුනේ ඒ අවබෝධය. අන්න ඒක පොඩ්ඩක් ගලපල විස්තර කරලා දෙන්න පුළුවන්. තේරුවන් සන්නයි.
ඔව් ඒක තමයි මට පේන්නේ. ඒ උතුමා අහන ප්‍රශ්නේ හරි. ඒක මම දකින්නේ අර සත්‍ය හොයන ගතිය කියලා. සත්‍ය දැන් තමන් දන්න එක හරි කියලා පෙන්නන්න යන කතාවක් නෙවෙයි. ආගෙන් හරි කමන්නේ ඇහෙන්න ඕන සත්‍ය. එතකොට දැන් සත්‍ය කියලා ගලපන්න අර කිව්වා වගේ දැන් සුකුසාති දන්නේ නෑනේ. ඔබතුමා කිව්වට කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙන්න කියලා පුසුසාති දන්නේ නැහැ නේ මේ කල්යාණ මිත්‍රයාගේ. එයාට තව කෙනෙක් විතරයි. හැබැයි මොනවද කියනවා? එතකොට අන්න ඒක දැන් ඒකට අනුගත වෙන්න අර කරුණු දෙක යෙදෙන්න ඕන නේද? කියන්නේ සත්‍ය හොයන ගතිය තියෙන කෙනානේ ඕක අහගෙන ඉන්නේ. නෑ මම දන්නවා මේ මං අත්දැකලා තියෙනවා. එයා කවුද මට කියන්න කියන පැත්තෙන් බැලුවොත් ඒක ගැන විමසීම නෙමෙයිනේ තමන් දන්න එක කියන්න යන එකනේ කරන්නේ. දැන් අපිට හුඟක් වෙන්නේ බණක් අහනකොට අපි සමහරට මේ කියන්න යනවා නෙමෙයි එනට අපි දන්න ටිකත් එක්ක ගලපන මේකද මේ කියන්නේ මේකද මේ කියන්නේ මෙහෙමනේ මං අහලා තියෙන්නේ බුදුදහම. අතන මෙහෙම තියෙනවා. ඒකට ගැලපෙනවද? මේ කියන එකට ගැලපෙනවද? මගේ අත්දැකීමට ගැලපෙනවද? මං කරන එකට ගැලපෙනවද? කොහොම වර ගැලපීමකට යනවනේ. දැන් සත්‍ය හොයන කෙනා තමන්ගේ එකට ගලපන්නේ නැහැ. මොකද තමන්ට ආම සත්‍ය ලැබිලා නැහැ කියන එක දන්න කොටයි සත්‍ය හොයන ගතියට එන්නේ. අපිට අඩු ගානේ තමන්ගේ පැත්තෙන් බලන්න පුළුවන් දුක සම්පූර්ණයෙන් දුරු වෙලා. එහෙම නැත්නම් අපි දන්නවා කියන්න බෑනේ සත්‍ය ආරක්ෂා කරන කෙනෙක්. දුක පොඩ්ඩක් හරි ඉතුරු වෙලා නම් විඳීම තියනවා නම් ඒක හත් වෙලා නැත්නම් තව විදිහට කිව්වොත් ඒක අපිට බලන්න තියෙන්නේ තමන්ගේ පැත්තේ අනාහරි දුකක් තියනවාද කියන එක. එතකොට ඒ ගතිය තියනවා කියන එක සත්‍ය හොයන කෙනෙක් නම් බලන්නේ තමන් දන්නවා කියලාද ආම ඇහු වෙලා නෑ කියන පැත්තේ. එතකොට එහෙම කෙනා තමයි තව කෙනෙක් කියන එකක් විමසලා බලන්න යොමු වෙන්නේ. මම දන්නේ නැහැ මට තව කොහෙන් හරි මේක හොයාගන්න ඕනේ. එතකොට කවුරු හරි කියන එකක් හරි වේවා වැරදි වේවා එක අහන්න. ඒ අහද්දි අනේ එතන දැන් ප්‍රඥාව යෙදෙන්න ඕනේ. දැන් බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියනවනේ දුස් ප්‍රඥාන්ට නෙවෙයි කියන. එතකොට ඒක අහන්න විමසන්න යම් කිසි ප්‍රඥාවක් තියෙනවා. සත්‍ය ආරක්ෂා කරන ගතිය කියන්නේ තමන් ඉන්න මතේම හරි කියලා එක්ක ගලපන්න නෙමෙයි. මොකද්ද ඇත්ත කියලා විමසීම. ඒකට තමන් දන්නේ නැත්නම් තව කෙනෙක් කියන එකක් බලන්න තියෙන්නේ. මෙයාවත් මේක හරියට පැහැදිලි කරලා දෙනවද? ඒකට ඒ ඇහෙන එක මේක හොයන්න වටින දෙයක්ද කියන එක හොයන්න ඕනද කියන එක ඉන්නේ ප්‍රඥාවයි. අර බලන්න දැන් මුලින් කියනකොට මේ පුරුෂයා කියන්නේ කවුද? මම කියන්නේ කවුද? සත්වයා කියන්නේ කවුද කියන එකෙන්නේ පටන් පුරුෂෝ. එතකොට හරියට බැලුවොත් අපිට සත්‍යයා කියලා මම කියලා හිතන යම් තැනක් තියනද ඒ ටික කොහොම මෙතන අවර වෙනවා. ඒකයි මූලික උද්දේශය. මෙතන මාතෘකා විදිහට කියනවා නෑ මම කියලා කෙනෙක් ඉන්නවනම් නැත්නම් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එන්න මේ ටිකයි එයා කියන්නේ. ඒ කියනකොට බලන්න කාලේ ඔය දන්න වචන වලින්නේ කියන්නේ ධාතුකය කියනකොට දන්නවා ඒක. ඒ ඉතින් සිංහලෙන් මොනවා හරි කියනවා වගේ නිකන් ඔන්න කිව්වොත් මේ සත්‍යය කියන්නේ අදගතිය, ඇගිරෙන බව, උස්නේ, ඉසිරෙන බව, ඒවා ටික නොයදුනොත් ඒවා කියන අවකාශය නැත්තම් මොන හරි දැනගන්න ගතිය මොන ඔය ටිකටනේ සත්‍යය කියලා කියන්නේ. අපේ හොඳට අහගෙන ඉන්නකොට දැන් කියන්නේ ඒක නිකන් වැරද්දක් තේින්නේ නෑ. ඔව් මොනවට හරිනේ අපි කෙනෙක් කියලා තියෙන්නේ. නැත්තම් ස්පර්ශ ආයතන ටික ඒ හැම කියනකොට ඒ වයින්තරව සත්‍යය කියලා කතාවක් නැහැ. ඕවට එකට නේ සත්‍යය කියන්නේ. ඒ වගේ හිත හැසිරෙන සංතික කියවුවහම ඒකත් එහෙමයි. ඊළඟට දැන් අනිත්‍යක තමයි අතන ගැඹුරු. මේ සත්‍ය හොයන බව කියන්නේ කෙනෙක්. හෑ? සත්‍ය හොයන්නේ කවුද මේ හොයන්නේ? කියන එක තියෙනවා. ඒකට අදාළ කරුණු ටිකක් තියෙනවා. ඒක ටිකක් අර මේ දැන් නුවණින් බලන කෙනෙකුට තමයි ඒ කියන්නේ පිටින් කෙනෙක් නේ මම නේ ඔයන්නේ අන්සිනේ කවුද මම? දන් දෙන්නේ කවුද මම? ඕක කරන්නේ කෙනෙක්. ඒක කියන කතාව හරි කවුරු හරි මේවා කරා එන ප්‍රශ්නේ මේ භාවනා කරන්නේ කවුද? නිවන් මාර්ගය හොයන්නේ කවුද? වාදී විමසන කවුද? ඔය ප්‍රශ්නේ තියෙනවා. උත්තරය බලා ඉන්න කිව්වොත් කවුද ඔය බලා ඉන්නේ? සමනාහරි ඒක එතකොට අර සත්‍ය හොයන ගතියට අපි දැන් හිත රවට්ට ගන්න ගියත් තමයි නෑ නෑ එතන කෙනෙක් නෑ මේ මේ ක්‍රියාවක් නේ කියලා අපිම රවට්ට ගන්න ඒ සත්‍ය හොයන ගතිය නෙවෙයි. නැත්නම් ඔය හේතුඵල ගොඩන්නේ තියෙන්නේ එතන මම නෑ කියලා අපි බලෙන් අර සක්කාය දිට්ඨිය නෑ කියලා දාගන්න යනවා. ඒක මොඩකම් සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනෙකුට උනත් පේනවා ඔය වැඩේ කවුද ඔය වාඩිලා භාවනා කරන්නේ කවුද විපස්සනා කරනවද කියලා කියනවා කවුද ඔය සතිය සම්පජන්ණය වඩනවා කියලා කරන්නේ එන ප්‍රශ්නේ එන්න ඕනනේ. ඒ මොකද ඒ පුද්ගලයා කියන්නේ කවුද කියන්නේ කොහොමද අඳුරන්නේ එන්න මේවා කියනවනම් සත්‍ය ඒ කොහොමද දැන් මූලිකව දැන් බැලුවොත් කියන ටික හරි හරි ඕවා හින්දානේ මේ පුරුෂයා ඉන්නේ මේ කියන එක හරි මෙයා කියන ටික හරි කියලා ඒක ඒ ප්‍රඥාවට ගෝචරයි නේද? එයා තියෙන ප්‍රඥාවට ගෝචරයි. ඊළඟට තමයි ඔන්න ඒ මං මේ මෙහෙම කියනකොට අදහස් කළේ මොනවද කියන එක කියන්නේ. මේ වචන වලින් අදහස් කළේ මොනවද? වචන ටිකක් කිව්වට අපි හරියටම දන්නේ නෑ මේ අදහස් කරපු එක. එතකොට ඔන්න කියනවා මේ මෙතන ධාතු හය කියලා කියන්නේ මේක. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤා. ඊළඟට එතනත් හැවිය කිව්වේ මොකද්ද? එතබද තේ කිව්වේ මොකද්ද? යාති දෙකක් තියෙනවා. ඒකෙන් අපිට මේ අජ්ජත් දේවල් වල පටවියකුත් තියෙනවා. බාහිර දේවල් වල පටවියකුත් තියෙනවා. සතගතිය. සමාන අනුව යන ඒවල් පිට සතගතිය අඳුරගන්න පුළුවන්. එළියේ තියෙන දේවල් වලත් සතගතිය අඳුරගන්න පුළුවන්. දැන් මේ සතගතිය මොකද්ද කියලා කියන්නේ? ආජ්‍යත්තික කියලා බහිත්. අපි ආජ්‍යත්ත කියලා වර්ග කරන පටවි කියනවා බහිත්. කියලා වර්ග කරන පටවි කියනවා. ආජ්‍යත්තෙත් පටවි හම්බ වෙනවා බහිත්තෙත් පටවි හම්බ වෙනවා. ඊළඟට ආපහු මොකද්ද මේ දැන්? ආජ්‍යත්ත පටවිය කියන්නේ මේ සෙවීමකටනේ යොමු කරන්නේ විමසීමකට. අනගම් බහිද්ද පටවි කියන්නේ ඒ අජත්ත පටවි කියලා හිතන ඒවා මොනවද? එතකොට තමයි අර වචන ටික කියන්නේ අජත්ත අච්චත්ත ආධ්‍යාත්මික වූ තමානුව ගිය ඕවේනේ අපිට අජත්ත පටවි ලැබෙන්නේ තමානුව ගිය කියන්නේ තමා කියලා සලකන දැන් ශරීරයේ ඕන කොටස මම හරි මගේ කියලා හරිනේ සලකන්නේ නැන කාගේවත් නෙමෙයි සමානුව සලකන ඒවයි කියන පටවිය කියන්නේ මොකක්ද කියලා ඔන්න තව ගැඹුරට යන මොකටද අපි ඒවයි පටවිය කියලා තියෙන්නේ? අජත්ත පච්චත්ත ඒවයි මොනවා හරි කර්කස ගති ප්‍රලු ගති අපද ස්වභාව කියන ඒ කතාව කියන්නේ මේ හේම ස්වභාවයක් අහු වෙනවද? ඒක තාම ඔය මේ දන්න ටික කියන්නේ නිකන් පටවිය කියලා හිතන්නේ මම මේ ශරීරයේ කොහේ හරි අල්ලලා බැලුවොත් නම් අදයි කියලා නැත්නම් අපි හිතලා බැලුවොත් ඔක සතගත කියන්නේ ප්‍රකට වෙන්නේ කියන ඒ ස්වභාවය මතු කරගන්න ඒ ස්වභාවය මත් කරගෙන ගිහිල්ලා ඒක අන්තිමට කියනවා දැන් කක්කලංකර ගතම් දෙකත් සාමාන්‍ය භාවිතය අලු බව තද බ කාර්කස ගතිය ඒ කියනකොට අපි දන්නවනේ එතෙන්ට දානවා අර උපාදින්නම් කියලා උපාදානයෙන් ලැබෙන්නේ උපාදින්න අනේ ඒ තෙන්දි විනසන්නනේ එමේ නිකන් කිව් අල්ල ගන්න හින්දායි ඔය පටවිය කතාවක් කියන්නේ අල්ලගන්න හිඳයි පටවිය කියලා වගේ එකක් තියෙනකොට මොකද්ද මේ කිව්වේ කියලා හොයන්න. අනිත් එක නම් අපි දන්නේ ඒක. ඒකට ඊළඟට උදාහරණක් දෙනවා ඒක ඉස්ලාම් කියනවා ප්‍රශ්න පටවි ගතිය පටවි කතාව යෙදෙන්නේ උපාදානේ. අන දැන් ඕක සමහර විට ඇහිලා නැති එකක් වෙන්න පුළුවන්. අනිත් එක ඇහිලා නැති ඒවා කියන්න බෑ සාමාන්‍යයෙන්. පටවි කියන්නේ මොකක්ද? පටගති සද ස්වභාවය කියන්නේ මොකක්ද? ඒක මේ සමානම තියෙන සද ස්වභාව තියෙන කොහෙද? වගේනේ කියන්නේ. හැබැයි ඕවා ලැබෙන්නේ අල්ලා ගැනීමෙන් කියනකොට ඔන්න දැන් තමයි ඒක වෙන්නේ කොහොමද ඒවයි තියෙන්නේ. අල්ලා ගැනීමෙන් කොහොමද පටවි වෙන්නේ? දන්න විමසීම අවදි වෙන මේ කියන එක අපි දන්නේ නැහැ. මේ ශරීරයක් තියෙන හින්දානේ. අල්ලගෙන ඉන්නේ මේක ඇති වෙනවා කියන්න කොහොමද? අන්න විමසීමට යොමු වෙනවා. එතන විමසීම අවදි වුණොත් ඒකයි අනුගත වුණෝ උපාදානේ පටවි කතාවක් තියෙන. උපාදානේ යෙදුන් නැත්තම් එහෙම කතාවක් එන්න බෑ කියන එකත් ඒක හැංගිලා තියෙනවා. පාදින්න උපාදානේ නොයි පටවි. උපාදානේ නොයදුනා නම් මං මෙහෙම නොවුනා නම් කතාවක් එන්න බෑ. කොහොමද ඒක කියන්නේ කියලා ඒ විමසන්න වෙනවනේ. අනේ ඒ විමසීම තුල තමයි අන්නර කියපු සතර අධිෂ්ඨානය. දැන් සත්‍ය හොයන එක තියෙන ප්‍රඥාව යෙදෙනවා. දැන් ඒක හොයනවා කියන්නේ ප්‍රඥාවේ අප්‍රමාදේ. සත්‍ය තමයි හොයන්නේ. දැන් අපි දන්නා එකක් ගලලා තීමක් නෙමෙයි. අපි නම් දන්නවා මේ ශරීරයේ ඕන කොටසක තද ගතිය තියෙනවා. දැන් ඒක නෙමෙයි. ඒක පැත්තක තියලා දැන් මේ කියන එකත් එක්ක උපාදානයෙන් පටවි කියලා කිව්වේ මොකක්ද? දැන් අර කොටසත් එක්කම බලන්න පුළුවන්. කෙස්වල තද ගතිය, මේ ඇටකටු වල තද ගතිය තියෙනවා කියන තැනනේ අපි ඉන්නේ. ඒ කියන්නේ උපාදානයෙන් එහෙම කියන්නේ කොහොමද? ගැලපෙන්නේ නැහැ. අපි දන්න එකට ගැලපෙන්නේ නැහැ. අනේ විමසීම අවදි වෙන. ඒක අර සමාතුලින් ඒක විමසන්න ඕනේ. මේ. ඉදන්න එකක් නෙවෙයි. නම මොකක්ද? කොහොමද මේක වෙන්නේ? කෙසේද? කෙසේද මේ? කියන තැනට යොමු වෙනවා. එතකොට ඔන්න එතෙන්දි තමයි නම් කිසි පටවි ස්වභාවයක් තිබුණා නම් ඒක ඒකෙන් මිදෙනවා. ඒක තමයි ඡාග කියන තැන තියෙන්නේ. එලි කියලා තමන්ගේ කියලා අල්ලගෙන තිබුණා නම් දැන් ඒක දන් දෙන්න වෙනවා. ආපහු මගේ කියන කතාවකට යන්න බෑ. ඒ ඡාගය දැන් බලන්න පඨවිය හින්දා යම් කිසි දරතභාවයක් තිබුණා නම් ඒකට මොකද වෙන්නේ? සංසිඳෙනවා. පඨවි කතාව හින්දා දුකක් මොකක් හරි තිබුණා නම් ඒක යෙදෙන්න බැරි වෙනවා. සංසිඳෙනවා. ඌපසමේ සංසිඳෙනවා. කියන්නේ සංසිඳීමේ හික්මීම කියන එක. ඒක ලගෙන එකත් එක්කනේ ඉති එහෙම කතාව සංසිඳී ඉක්ම මේ අධිෂ්ඨාන හතර එනවා. දැන් අර ඒ හතරවෙනි එකට යනකොට ඡාගයයි සංසිඳීමයි කියන එක හරියටම එනකොට දැන් ඊතර වීම නෙවෙන්නේ. ඒ එතකොට අතවිගෙන කතාවක්ම යෙදෙන්නේ නැහැ. දැන් මුලා වීමක් යෙදෙනවාද? ආයි ඒක දැක්කහම ආයි සත්‍ය හොයන්න කතාවක් ප්‍රඥාව යෙදීමක්. එහෙම නැත්නම් අතහැරීමක් මේ සංසිඳීමක් කියන කතාව යෙදුනේ ධාතු ස්වභාවයකනි පටවියකනි. දැන් මේ ඒකේ මෙන්න මේ නිසයි පටවි. එහෙම නොවුනනම් අතේ කතාවක් අදාළ නැහැ. මේ කල්හි මේ එනසම වෙන්න බෑ. මොකද්ද දකින්න? පටිච්ච සමුප්පාදේ දැක්කොත් නේ දහම දැක්කා කියන්නේ. දැන් දහම දකින්නවා මේ දහම දකින්නේ. කොහොමද දැක්කේ? අර කියපු එකට අනුගත වෙලා විමසීම කියනකොට. දැන් බලන්න මේ පටවියෙන් එතර වුණා කියලා හිතන පටවි කතාව කියදෙන්නේ කියන ඒ දර්ශනයට ආවක් නෑ. දැන් අර දැන් නුවණක් එනව නේද? කියන්නේ නිරෝධේ ඥානය ආවා කියලා හිතන. දැන් නුවණට තියනා නේද අර අදිෂ්ඨාන හතරට? මොකද වෙන්නේ? අවිය පිටිච්ච සම්පන්න බව දකින්න අමුතුවෙන් ප්‍රඥාවක් යොදන්න නැහැ. අමුතුවෙන් සත්‍ය ලැබීම නැහැ. දැන් සත්‍ය දැකලා ඉවරයි. දන්නේ නැත්නම් එහෙම නැතිනේ. අතහරින්න දෙයක් නැහැ. දැන් මේ කියන්නේ තෑගි දෙන්න දෙයක් නැහැ. දැන් පතවිය කියලා දෙයක් තිබුණත් නේ. ඒ තෑගි දෙන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්. තිබුණොත් මගේ කියලා තිබුණොත් මේක දන් දෙන්න පුළුවන්. ඉතින් ශරීර කොටසක්වත් දන් දෙන්න පුළුවන්. ඡාගයක් ඉවරෙටම ඉවරයි. දැන් සංසිඳෙන්න දෙයක් තියෙනවා. දර්ශභාවයක් තිබුණොත් මේ සංසිඳෙන්නේ. සංසිඳීමේ හික්මීමක් තමයි වෙන්න බෑ. මේ මේ කතා කරන්නේ නිරෝධේ ඥානයක්. දැන් බලන්න ඒ පුරුෂයා කියපු හතරක් ඉක්මවා යනව නේද? ඒ හතර තිබුණොත් ආයේ කෙනෙක් මේ පුරුෂේ ඒ කතාවක් ඊයේ දෙන්නේ නැහැ නේද? ප්‍රේරණා දෙන්නේ කියන්නේ. එරුවන් සරණයි.
ඔබට පැහැදිලි වුණා කොබ්බලගේ මහත්තයා. ඔබතුමාට අනේක වාරයක් පිටරුවන් සරණයි.
සර් තෙරුවන් සරණයි. අර මේ ඉස්සෙල්ල අහපු මේකක් තමයි මේ අර අඳුර අඳුර ආලෝකය කියන එකන මේ දැන් අර අඳුරම දිගටම ඉන්න කෙනෙක් ගත්තාම එයාට අඳුර ගැන අඳුර ඇත අඳුර නැත ඒ මොකුත් ප්‍රකාශයක් කරන්න බැහැනේ. එතකොට නමුත් එයා කරනවනේ අඳුරෙන් මිදුනහම එයා කියනවා දැන් අඳුරේ හිටියා දැන් අඳුර නෑ කියලා. එතකොට ඒක සම්පූර්ණම මෝඩකම මත කියන දෙයක් කියනවා හරි හිතනවා හරි ඒ ප්‍රකාශයේ මෝඩකම් මත. එතකොට සර් දැන් එහෙම කළාම දැන් අඳුර කියන එකට පැවැත්මක් වෙනවනේ. එතෙන්දී අඳුර කියන එකට පැවැත්මක් දීලා එතකොට එතනද සර් දැන් පැවැත්මක් දුන්නහම පංච උපාදාන ස්කන්ධ ගොඩ නැගෙනවා. එතනද සර් දැන් අර උපේ උපාදාන කියන්නේ පිහිටීමක් වෙනවා කියන එකනේ. එතකොට බැහැ ගන්නවා කියලා. එතකොට සර් දැන් මම එතන කල්පනා කළේ මේ එතකොට මේ එතෙන්දී නේද සර් සංනාවේ දැන් අවිද්‍යාවෙන් මොඩකමින් වහනවා කියන්නේ ඇත්ත වහනවා කියන්නේ අර අඳුර හිටපු කෙනා අඳුර ගැන ප්‍රකාශයක් මුකුත් කරන්න බැරිම කෙනා කොහොමත්ම බැරි කෙනා මේ එහෙම කරනවා. එතකොට එතන ඇත්ත වැහිලා ඊට පස්සෙස අතන අඳුරට පිහිටීමක් දෙනකොට එතන නේදර උපය උපාදාන මේ අභිනිවේශ විනිබත්ත කියන තැන එතන නේද සර්? එතනමද සංහාව කියන්නේ උපාදාන කියන්නේ ඒ පිහිට වීමද සර් සංහාව කියන්නේ එතන? එතන යෙදෙන්නේ අර දැන් ඇත්ත වහනවා අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳෙනවා කියන්නේ ඒ මේ උපමාව ගත්තාම එහෙමද කියලා.
ඔය කතාව තියෙන්නේ මතක තියාගන්න සම්මා දිට්ඨිය එක. ඒ සුතවත් බවත් එක්ක. හරි? අසුතවත් බවේ මේ කතාව තේරෙන්නේ නැහැ. දහම ඇහිලා දැකීමත් එක්ක තමයි ඔය වචන මේකද කියලා යම්ඳුරුපේ මේකද කියලා අහන්න පුළුවන් ඒ දැක්ම එක්ක. දැක්ම නැතුව කළොත් අපි කරන්නේ අපහු අපේ සංකල්ප ගොඩකට කොටු වෙන එකනේ. දැන් දැක්මේ තියෙන විස්තරය තමයි ඔය වචන වලින්. හරි? දැන් අන්නර ඉස්සෙල්ලා කියපු එකත් එක්ක උග කියලා උපමාවක් නේ ගත්තේ.
එහෙම.
ඒ උපමාව දාන්න අප ධාතු හයෙන් එකතක. අතවයි කියන ගත්තිය අඳුර කියලා හිතා. උදාහරණයක් දෙදී.
එතන පටවි පටවියෙන්ම දකින්ද. පටවි පටවියෙන්ම
දකින්ද. අපිට අඳුර කියලා එකක් තියෙනවනේ දැන් පටන් ගන්නකොට.
පටන් ගන්නකොට එහෙමයි. එහෙමයි.
අපි දන්නවනේ අඳුර කියන්නේ. එහෙනම් ඒ වගේ දැන් පටවි කියනකොට අපි දන්නවනේ. පටවිය කියනකොට ඒක දන්නවනේ.
දන්නවා සංකල්පය
පිටින්. මේක ගැනයි. ඔව් මේක ගැනයි මේ කියන්නේ.
එහෙමයි.
එතකොට මේ දැන් අඳුර උපමාව ගන්න පටවිය කියලා. පටවිය. හරි. මොකක් හරි අපි දන්න දෙයක් දැන්. අපිට ගෝචර දෙයක්. අපි දන්න දෙයකින්නේ මේක. දහම් කරුණ විස්තර කරන්න හදන්නේ.
එහෙමයි.
ඔක මේ දන්න දෙයත් එක්ක දැන් මේ මාසීම යනවා. අපිට කරුවල කියලා අපි දන්නේ මොකක්ද කියලා හොයාගෙන යනවා. අරුගල කියලා මොකක් හරි අපිට තියනනේ සතහන
තියෙනවා එහෙම.
අත් මුලින්ම අපි කරුවල කියන්නේ මෙන්න මේ වගේ එකකට.
දැන්
උදාහරණයක් විදිහට මොකක්ද කියන්න පුළුවන්. කරුවල ඉදදී මොකක්වත් පේන්නේ නැහැ.
ඉන්නේ නැහැ. කිසි දෙයක් පේන්නේ
නැහැ. එතන අපි කරුවල කියන එකට අපි දන්න දේ කියාගෙන යනවා.
හ්ම්.
ඒ වගේ තමයි දැන් සද්දක පිය කියලා අපි දන්න මොකක් හරි තියෙනවා නම් ඒක ඉස්සෙල්ලා විස්තර කරමු.
එහෙමයි එහෙමයි.
සද්ද පිය කියන්නේ මොකක්ද නිකන් රළු ගතිය, අතර්කස ගතිය. ඒ හැබෙන ගතිය. ඔතන ඉවසන උනත් ඒ තමන් සද්ද ගතිය කියලා දන්න ටික දාගෙන යනවා.
එහෙමයි.
එතකොට මේ කතා කරන්නේ මෙන්න මේක ගැනයි කියන එකටම ඒකටම යොමු වෙනවනේ. වෙන ඒවා නෙමෙයිනේ. අපිට මේ හිත හිතම අවා ගන්න ඒවා නෙවෙයි. හරි? අපි හොඳටම දන්න ප්‍රකට වීමක් ගැනයි මේ කතා කරන්නේ.
එහෙමයි.
හරි. එතකොට ඒ කතා කිරීම දැන් තහනේ ඇති තමයි. විදන්ත එකකින් කතා කරගෙන යනකොට යනකොට විනසගෙන යනකොට යනකොට ඇත්ත දකිනකොට මොකද වෙන්නේ? මේ කරුවල කියලා පටන් ගත්තා. මේක කරුවල කියලා පටන් ගත්තා. දැන් ටික ටික යොමු කරනවා මෙසේ කරුවලයි. තේන පැත්තට. මේ පටවියයි මේ සදගතියයි කියලා සදවර්තිය කියන්නේ මෙන්න මේකයි කියලා පටන් ගත්ත එක.
එහෙමයි.
අන්තිමට දෙවෙන්නේ කොතෙන්ද? මෙසේ සදගතියයි. අන්න ඒක තමයි අර අන්තිම වචනෙන් තියෙන්නේ. උපාදින්නම්.
උපාදින්නම්.
පාදානේ නොයි පටවි. දැන් අන්නය කතාවට ආවොත් උපාදානේනුයි කරුවට.
උපාදානේනුයි කරුවර හිමයි.
ඔව්. අන්න ඒක තේරුම් ගන්න පුළුවන්. අල්ලගෙන නම් බැඳීම කිතුයි කරුවල කියලා කතාවක් තියෙනවා.
එහෙමයි.
කරුවල තියෙන හින්දා කරුවල දැනගත්තා කියන තැන නේ ඉන්නේ. ඒක මේ කරුවල කියන එකනේ. මේ ඒක ගෙනියනවා මෙසේ කරුවලයි. නින්ද ගැන ආවත් දැන් අපි දන්නවනේ නින්ද කියන එක. ඒකෙන් පටන් නින්ද කියන්නේ මේකයි කියලා ඉස්සලා හිතට මෙන්න මේක ගැනයි කතා කරන්නේ කියන එක හිතට ගේනවා. එතෙන්ටම ගෙනහැලා පෙන්නනවා ඔය නින්ද ලැබෙන්නේ මෙසේ. මෙසේ නින්දයි. අල්ල ගැනීම කෙනුයි නින්ද ගැන කතා කරන්නේ නැතුව නින්ද කියලා එකක් ලැබිලා නැහෙනේ. කොහොමද කතා කරන්නේ? මේ මොහොතේ නින්ද ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ නින්ද ලැබෙන්න පුළුවන්?
නෑ.
අතීතේ නින්ද ලැබිලා තියෙනවද? දැන් නින්ද ගිය වෙලාවේ නින්ද ලැබිලා තියෙනවද?
නෑ.
මේ මොහොතේ ලැබෙන්නේ නැහැ, අතීතේ ලැබිලත්
නැහැ.
අනාගතේ ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද?
නැහැ.
මේ කවදාවත් නොලැබිච්ච ලැබෙන්නත් බැරි, ලං වෙන්න බැරි ස්වභාවයක් ඔය කතා කරන්නේ නිකන් හදාගෙන කියන කතාවක්. අවා ගැනීම.
ඒ කියන්නේ මානසිකාරයන් නේද?
ඔව් දැනට එහෙම දාගන්න ඊළඟට මානසිකාරය මොකද්ද කියලා හොයන්න ඕන. ඒතොර ඒකට දෙන වචනේ තමයි අර උපාදින්නම් වගේ. ඔව් තමයි දැන් මඤ්ඤණාවක් නේ කියන අදහසට එනවා.
එහෙමයි.
ඒ හිතලුවා. නිකන් මඤ්ඤණා.
හිතලුවා.
ඒ කියන්නේ හීනෙන් දැකීමක් වගේ එකක්. ඒක ආය වෙනසකටවත් අදාළ එකක් නෙමෙයි. අපේම හැඟීමක් විතර.
හැඟීමක් විතරයි.
ඔව්.
සේකටම දුසාර දැන් අහුත්වා සම්බුතං හුත්වා න භවිෂති කියන්නේ අර දැන් කර්මවල කියන එක.
දැන් දැන් මෙන්න මේ දැක්ම මොකක්ද මේ කියන්නේ? එතර වෙන දැක්මනේ. ආයෙ පොඩ්ඩක්වත් නම් වෙන්න බැරි තැනකට ගේනව නේද?
එහෙම.
මෙසේ කරුවලයි කියනකොට.
එහෙමයි.
දැන් දැන් අනෝ ඔය ඔය සත්‍යයේ දැන් ඒ දැක්ම විස්තර කළොත් දැන් කියන්න පුළුවන් නේ. ලං වෙන්න පුළුවන්ද?
බැහැ.
කරුවල කියන එකට.
බැහැ.
මෙන්න මේ කියලා.
බැහැ.
බැහැ. හරි. එතකොට න න උපේති. දැන් ඉස්සලා තිබුණේ උපය උපාදාන. දැන් ඔය ඔය තත්ත්වය විස්තර කරන්න වෙන්නේ න උපේති නේද?
එහෙමයි. ලං වෙන්න බෑනේ එහෙමයි.
අන්න. මේකයි කියලා මෙන්න පෙන්නන්න ලං වෙන්න අල්ල ගන්න. මොකක්වත් කරන්න විදියක් නෑ න උපේති. එකයි මං කිව්වේ ඔය දැක්මේ විස්තරේ තමයි අනිත් වචනවල තියෙන්නේ. يعني ඒ විග්‍රහය දෙන්න පුළුවන්. අනිත්‍ය කියලා විග්‍රහ කරන්න පුළුවන්. අනිත්‍ය කියන්නේ ඕකට. නේද?
එහෙම
නැත්නම් සංකත කියන්නේ ඕකට. පටිච්ච සමුප්පන්න කියන්නේ මෙන්න මේ මේකනේ. දැන් ඔය දැක්මට එනකොට බලන්න අර සතර අධිෂ්ඨානේ සම්පූර්ණ වෙලා. හරි. ඒකයි මං කිව්වේ දැන් නිරෝධයත් එක්කයි මේ කතා කරන්න කියලා. දැන් සත්‍ය ඊට වඩා සත්‍යක් නැහැනේ.
නැහැ.
ඒකට ආයේ ආරක්ෂා කරන්න සත්‍යක් නැහැ. ත්‍යාගය සම්පූර්ණ වෙන කරුවල දැන් දන් දීලා ඉවරයි. ඈ දැන් මගේ කරුවලන්නේ තිබුණේ. දැන් මගේ කරුවලක් තියෙනවා.
අතාව. මේකත් කියලා එක මේකේ කරුවල කිව්වා.
ඒක වහන්න. මේ කරුවල කියලා කතාවක් තියෙනවද? ඔන්න මේ කරුවල හොයා ගන්න මට ඕනේ නැහැ කියලා කියන්න පුළුවන්ද?
නෑ නෑ මේ කරුවල කිව්වහම ඒක මේ පිළිතීමක් නෑනේ. ඒ කියන්නේ කරුවල මෙන්න මෙහිමයි සකස් වෙන්නේ කියලා මෝඩකමට කියලා ඒක.
ඔව් දැන් ඔන්න මම මේක මං හොයාගත්ත එක ඔයා තියාගන්න කියලා දෙන්න පුළුවන්ද දැන්?
බැහැ.
හා චාගේ ආයි පිටිනවද?
නැහැ. එතනස චාගේ කියන්නේ මේ අත හැරෙනවා කියන එකද?
නෑ ඒක ගන්න එපා. ත්‍යාගයේ අපි ත්‍යාගයක් දෙනවා කියන්නේ මොකද්ද?
තමන්ගේ දෙයක් දෙන එකනේ කාටහ.
ඔව්. ඔව්. දැන් ත්‍යාගි දෙන්න පුළුවන්ද? මෙච්චර වෙලා කරුවල මගේ දක් කරුවල දන්නේ නැති කෙනෙකුට කරුවල ගැන කියා දෙන්න පුළුවන් නේ.
එහෙමයි.
කරුවල දෙන්න පුළුවන් කිව්වේ ඒක.
හ්ම්.
කෙනෙක් කරුවල දන්නේ නැත්නම් අපිට කියා දෙන්න පුළුවන්. කරුවල කියන්නේ මෙන්න මොකක්ද?
එහෙමයි.
පොඩි ළමයින්ට කියා දෙන්න එක එක.
එහෙමයි.
දැන් කියා දෙන්න පුළුවන්ද?
බැහැ.
ඒ කියන්නේ කියා දෙන්න අද වගේ දැන් හරි දෙන්න පුළුවන්ද මේ?
බැහැ. ඒ කියන්නේ ඒක තනින්ම එතකොට නිෂේධ වෙලා යනවා විදියක් නෙවෙයි. ඒක නෙවෙයි නෝ.
අවෙනි දෙය දැන් දන් දෙන්න පුළුවන්ද ඊට පස්සේ? තෑගි දෙන්න පුළුවන්ද?
බැහැ බැහැ.
දැන් එහෙනම් තෑගි දීලා ඉවරයිද? ආයි ආයි තෑගි කියලා එකක් යෙදෙන්නේ නැහැ නේද?
නැහැ.
ඒකට ත්‍යාග අදිස්ථානෙත් ඉවරයි. හරි?
එහෙමයි.
දැන් ඊළඟට මොකක්ද දෙන්නේ? සංසිඳීම.
සංසිඳීම.
සංසිඳෙන්නේ මොකක් හරි ඉතුරු වුණොත් නේ? රූප සමේ. දැන් මොනවා හරි ඉතුරු වෙලා තියෙනවද සංසිඳෙන්නේ?
නැහැ.
ඒ කියන්නේ ඔක පද ගතිය, තද ස්වභාවය කියනකට දාන්න. දැන් තද ස්වභාවය ගැන කතාවක් හේදෙනවද? කරුව ගැන කතාවක් හේදෙනවද?
නැහැ. ඒ ස්වභාවයම්ම එතන එතනින්ම ස්වභාවයම්ම මේ ඒක සම්පූර්ණයෙන්ම ඉතින් ඒ ගැන කතා කරන්නම බැරි වෙනවා.
ඒ දෙයක් නෑනේ.
නැහැ.
එකක් කියන්න තියෙන ඉතරවි. මම කතාවක් නැහැ. එතනට කතාවක් යදෙනවද?
නැහැ. එතකොට රූප සමය කියන සංසිඳීම කියන්නේ ඉතරවීමමයි නේද? එහෙමද?
ඔව් ඉතරවීමකට තමයි. ඒක හික්මනාට පස්සේ ආයේ කරුවල ගැන කතාවක් නිකන්වත් කතා කරන්න අවශ්‍යද?
නැහැ. ඉතින් ඉහන් නැහැ. එහෙම මේ
කතා කරන්න. අනේ සද ගතිය කියන කරුවල කියන දැන් එතෙන්දි තමයි නුවණ එන්නේ. මේ කරුවල කියලා පත්ත නිකන් මේ දරත භාවයක් නේද? නිකන් හිර කරන ස්වභාවයක් මේක අල්ලා ගැනීම.
එතනසු දරතභාවය කියන්නේ අර අපි දරාගෙන ඉන්න හැටි කියන එකද?
නෑ නෑ එහෙම නෙමෙයි. ඒ ලැබෙන බවම මෝඩකමටනේ ලැබිලා තියෙන්නේ. දරාගෙන ඉන්න කතාවක් නෙමෙයි.
හ්ම්.
ඒ කතාවක් යෙදුනේම අඥානකමට.
එහෙමයි.
ඒ කරදරයක් නේ ඔබ.
මයිකයි දරත භාවයේ කියන හරහාරි
මං තමන්ගේ කතාවක් නෙමෙයි නේද?
නෙමෙයි. කරදරයක්.
ඒක නිකන් බරක් නේ.
බරක්. එහෙම.
හරි. කරුවල කියලා එකක් හදාගෙන. හරි වතුරේ බල්ලෙක් හදාගෙන කියන්නේ මම.
හදා.
ඔන්නෝක තමයි දැන් අර පඨවි සංඥාව කියලා ගැඹුරට චූල සංඥාසේ කියන්නේ මේකෙන් පටවියක් තියෙනවා. අර තද ගතිය කියලා අර පුද්ගලයාට හම්බ වුණ තද ගතිය නෙවෙයි දැන් ඥානයක ප්‍රකට වෙන්නේ. නවම හරි අහු වෙන අර පංච සංඛාර නිත්‍යතෝ සමනුපස්සති කියන්නේ දරත භාවය. අනුවක් අල්ලගත්තා කියන්නේ
දරත භාවය කියන්නේ මොඩ කමින් මේ අල්ලගෙන ඉන්න කරුවල නිින්ද ඔය ඔක්කොම මේ අර මොඩ කමින් මේ කියනවා කියලා හිතාගෙන වැඩ කරන ඉවනිස උදා සභාව.
එහෙම තේරුමක් දෙන්න බෑ. ඒ මොනවා හරි ස්වභාවය ස්වરૂපය සංඥාව මොනවාම හරි ආකාරය
ආකාරය
ආකාර ලිංග නිමිති උද්දේශ කියලා එහෙම කියන්නේ.
ඔව් ඔව් ආකාරය
හරි කතාවක් තියෙන බ
එක එකේ ඉඳහසුනහම මොකුත්ම නැහැ නැත්නම් කතා කරන්නම බැරි වෙනවන්නේ ඒක ඒ කියන්නේ
එතන ඒකයි මං කියේ දැන් Nirodhe ඥානෙ එක්ක හිතන්න කියලා. කිසිම කතාවක් නැති තැනක කතාවක් එනවා කියන්නේ නිකන් හරදරය.
හරිද? එහෙමයි.
අන්න ඒක තමයි අන්තිමට එන ධර්මභාවයේ පඨවි බව එතනත් පඨවියක් තියෙනවා. එතනත් නිකන් හද ස්වභාවයක් තියෙනවා.
එහෙමයි. පඨවිය කියන්නේ උත්පදේ ස්වභාවයක් තියෙනවනේ.
මේ සද ස්වභාවය කියන්නේ අර තමන් වල්ලලා සද කරන ස්වභාවන් නෙවෙයි ආ. අර අර මේ පැචිති බැඳලා තිබ්බේ බන්ධන.
එහෙමයි.
මේ හිතන කොටයි දරතම. හිතන හිතන එකත් එක්කයි මේක පද
වෙන්නේ.
ඒ සියුම් එයා බැඳපු බන්ධනයටත් වඩා සියුම් බන්ධනයක් ගැන මේ
කියන්නේ.
අන්නේ මේ බන්ධනේ බලන්න. මේ ඡන්දයක් හින්දමනේ මේ කරුවල ගැන කතාවක්
තියෙනවා.
එහෙනම්
එහෙමයි.
අල්ලා ගැනීමක් හින්දමනේ මම අල්ලා ගන්නවා නෙමෙයි දැන්. මේක මෙහෙමයි කියලා ගන්න ගතිය. මේසේ කතාව නෙමෙයි. මේක කියන තැනට යන එකම බන්ධනය. ඡන්දය. එනවා ඡන්ද මූලිකා සබ්බේ ධම්මා.
ධම්මා පස්ස මූලිකා මනසිකා මූලිකා එහෙම කියන්නේ.
මහා පුන්නම එකේ පටන් ගන්න කොහෙන්ද? පංච උපාදාන ස්කන්ධය ගැන කතාවක් එන්නේ කොහෙන්ද? ඒ මුල.
මුල මානසිකාර මූලිකා මනසිකාර සම්භව සබ්බේ ධම්මා කියලා ඇහිලා තියෙන පස්ස මූලිකා සබ්බේ ධම්මා.
ඔය ඕනම කතාවකට මේ 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 දැක්ම විස්තර කිරීම තමයි ඕවයි තියෙන්නේ. ඒ විදිහට ඇවිල්ලා දකින්නවා නෙවි. හයි. දැන් ඔය අවබෝධයේ වචනයට දාන්න ගියොත් දාන්න තියෙන වචන ඕව.
ඒ වචනේ එක දැන එක පැත්තක් අවබෝධයේ අර ඒකේ කතාව අර අර මේ වඳකාන්තාවගේ දරුවා මේ නිවිදියේ නාටකෝ වගේ සිද්ධියක් මේ
අන්න ඒ වගේ වචනයක දැමීම මිරිඟු දියේ පීනනවා.
ඒකේ ගන්න තියෙන හරය තියෙන්නේ අපි මේක හිතලා
සූත්‍ර විස්තර කරන ටික අරගෙන ඒකෙන් මේකට යනව නෙවෙයි. ප්‍රඥාව අවදි වෙන්නයි අනුගත වෙලා විනසනකොට ප්‍රඥාව එනවා. ප්‍රඥාව ආවහම ආයෝක වචනයට දාන්න ගිය සොය වචන ටික අරගෙන වෙන මොනවද කියන්නද?
එහෙමයි
එහෙමයි. ඒ බුදුහාමුදුරුවෝ කියපු වචන ටික කියනවා අරෙන්න වෙන කියන්න විදිහක් නැහැ.
එතකොට සාන්තුමටේ වචන ටික උනත් මේ ඒ වචන ටික දැන් බුද්ධ ධර්මයේ තමයි මේ වචන ටික උනත් ඒකක් නෙමේ. එතකොට ඇත්තටම මේ නේද අවබෝධය
නෑ. වචන ටික තියනවා වචන ටික නැහැ කියන්න එපා. වචන ටිකෙන් අපි අදහස් කරන ලෝකය අදහස් කරන නෙවි.
ඒක තමයි ඒක තමයි.
ඒ කියන්නේ මිරිඟු දියේ පීනනවා බදාම්මගේ දරුවෝ මිරිඟු දියේ පීනනවා. ඒ හැම වචනයකම ලෝකෙට අදහසක් තියෙනවානේ. දැන් ওই වචන හයක් තියෙනවානේ. බඳ අම්මගේ දරුවා තුන. මිරිඟු දියේ තියෙනවා. ඒක ඒ වචන වලට අදහස් නැද්ද?
තියෙනවනේ. ඒ අදහස් වලට ගියොත් යන් අර ඕන දේ ගන්න හම්බුන්නේ නැහැ නේ ඒකයි.
මේ මේ අර්ථේ අර්ථේ දකිනකොට ඔය ඒ වචන වලට දීපු තේරුම් ටික තේරුමක් නැති වෙනවා ඉක්මවා යන.
ඉක්මවා යනවා ඉතන අර රූප සමේ සාවේ
එතකොට මේ බුදුහාමුදුරුවෝ කිව්වේ වචන අලුතෙන් හොයාගත් අනිමේනේ කතා කරපු වචන ටිකක්මයි කිව්වේ. හැබැයි මේ අර්ථය දකිනකොට රවට අපි තේරුමක් දුන්නද අන්න ඒක අදාළ නැහැ. ඒ කතාව දැන් අර කතාවක් තිබුණේ එක්ක ධාතු හය එක්ක ප්‍රසආයතන එක්ක අක්කාරස් මනෝපවිචාර එහෙම නැත්නම් සතර අධිෂ්ඨාන. ඒත් ඒකත් ඒනසගෙන යනකොට ඒ කතාව යෙදෙන්නේ නැහැ. ඒක ඔ ධාතු හය යෙදෙන්නේ නැත්නම්
ඒක පරියායක්
ආයතන යෙදෙන්නේ නැත්නම් ධාතු හය යෙදෙන්නේ නැත්නම් ආයතන යෙදෙන්නේ නැත්නම් අටාර සමනෝ පවිචාර යෙදෙන්නේ නැත්නම් සතර අධිෂ්ඨාන යෙදෙන්නේ නැත්නම් ඕ පුරුෂය
අන්නේ තමයි එතන මේ දැන් හරි දැන් ඇත්ත දකින්නකොට මේ ඇත්ත දකින්නකොට ඇත්තම ඉතින් දැකීමක් නැහැනේ කෙනෙක් දැන් ද්වේතාවයක් හිතින් නැහැ කියන එක පැහැදිලි නේ දැන් දෙපැත්ත මේවෙ ඉන්නේ
නැහැ දෙපැත්තක් කතාවක් නෙමෙයි ඔය ධාතු එකක්වත් යෙදෙනවා
නැහැ ඒ කියන්නේ දැන් ධාතු එක එක අරගෙන ඉවර වෙලා ඉතකොට ඒක මේ උපා දින්න ස්වභාවය යනුව බලනකොට කිසි නැහැ
ඔය හයම උපාදින්න කියන එක දැක්කොත් දැන් හයෙන් එකකවත් කතාවක් ඉතුරු වෙනවද යෙදෙනවද
නැහැ
අනේ ඒක තමයි ඒ ප්‍රඥාවේ භාවිතය නිරෝධේ අනේ එක ඔන්න ඔය දර්ශනේ දැන් ඉතින් පුද්ගලයෙක් ගැන කතාවක්ද තියෙන්නේ අපි දන්න කතා ටිකද තියෙන්නේ
නැහැ අපි දන්න කතා ඒ කොමත් ඒ කතා අයින් වෙනවා වගේ ස්වභාවයක් නේද ඒ කතා වලින් වැඩක් නැහැ එහෙම වගේ
වැඩක් නැහැ නෙමෙයි යෙදී නැන්නේ තේරුමක්
තේරුමක් දැන් ওই පටිච්ච සමුප්පාදේ වුණත් ඒ අපි දැන් ওই
ඒකටත් තේරුමක්
තේරුමක් නැහැ කියලා දැන් පටිච්ච සමුප්පාදේ බුදුහාමුදුරුවෝ දකින්නවා කියනවා ඒක ඇත්ත දහම
දකින්නවා මේක සම්පූර්ණ වුණොත් පුද්ගල භාවයට කියපු එක කරුණක්වත් ඉතුරු වෙන්නේ නැහැ යෙදීමක් නැහැ කතාවක් ඒවට අදාළ තේරුමක් තිබුණා නම් ඒ තේරුම් ටික ඉක්මවාගෙයි. පඨවි කියලා තේරුමක් තිබුණා නම් තදගතිය කියලා ඒ කතාව දැන් අදාළයි.
ඒක ඕන සංපරියායකින් මේ ඔය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නේද ස්කන්ධ ධාතු ආයතන ඒ ඔක්කොම ගත්තත්
දැන් පෙන්නුවේ ධාතු හයෙන් බලාගෙන ගියානම් ඔය කියන්න හදපු ඔක්කොම ඒ දර්ශනේ තියෙනවා.
ඒක තමයි.
ඒ කියන්නේ වෙන එකකින් දැක්කත් මේ දර්ශනය ආවට පස්සේ ඒ කියපු ටික ඉක්මවා යනවා. ඒ වචන වලට තේරුමක් නැති වෙනවා.
තේරුමක් නැති වෙන මේ
දර්ශන
වල
නැත කියලා ස්වභාවයක් තිබුණා නම් සානාමෝදි. නැත කියලා කතාවක් තිබුණා නම්
සානාමෝදි.
සානාමෝදි. ඊටා සානාමෝදි.
ඒයි
මේ දැක්ම කියන්නේ මොකක්ද මේ ඇතිකල්ලි මේ නැත්තම් වෙන්නේ ඉමස්සෙන් සති දන්නවා තියෙනවා ඉමස්සෙන් අසති දන්නවා හොති කියන දැක්ම මේ මොඩකම හිඳයි ඒකෙයිද
සීරම වෙන්නේ ළමයි මොඩකම මේ ඇත්තම සර දැන් ඔය දර්ශනීය සම්පන්නා කියන්නේ මොඩකම දකින්න ඕනේ නේද
ඔව් දකින්නේ මොඩකම විදිහට දකින්නේ
එතකොට
මොඩකම දැකලා නෙමෙයි අපි කරන්නේ ඕක අවිද්‍යාවෙන් කියලා ලේබලයක් අලෝන. නැත්නම් ඕක ක්‍රියාවක් හොතන මම නැහැ කියලා ලේබලයක් දාන්න හදනවා. දැන් දැක්මක් නෙවි.
දැන් එතනස මොඩකම දැන් දකින්න කියන්නේ දැන් අර දර්ශනීය සම්පන්නු කියලා එකකින් අදහස් කරන්නේ දැන් මේ මොඩකම විදිහට දකින එක ඊට පස්සේ ඔයස දැන් රහතන් වහන්සේ කෙනෙක් මේ මට්ටමට එනකොට රහත් කියන මට්ටමට එනකොට අවිද්‍යාව නැත්තම් මෝඩකම සම්පූර්ණයෙන්ම දුරු කරපු කෙනෙක් කියලානේ කියන්නේ. එතකොට දැන් එතනින්ද මේ දර්ශනීය සම්පන්නෝ කියන තැනින්ද පටන් ගන්න ඉතලම මෝඩකම දැකලා එතනින්ද අර
රහතන් වහන්සේ මේ වගේ කියලා අපිට අදහසක් තිබුණානේ.
එහෙම
අනේ කතාව අයින් වෙනවා. ඒ රහතන් වහන්සේ පැනවේ ධාතු 6යි. රහතන් වහන්සේ පැනවේ ප්‍රස්ථායතන 6යි. හරි. ඒවා මෝඩ කතා නම් ඒවා යෙදෙන්නේ නැති අර මඤ්ඤණාන. දැන් කෝ රහතන් වහන්සේ? රහතන් වහන්සේ කියවේ පඨවියටද? රහතන් වහන්සේ කියවේ ආපෝතද? අර තමයි යන්නේ. රහතන් වහන්සේ කියන්නේ මේ රූපේටද? වේදනාවටද? සංඥාවටද? සංකාරයට, විඥාණයට. මොකටද රහතන් වහන්සේ කියන්නේ?
නෑ ඒවට නෙමෙයි. මං හිතුවේ රහතන් වහන්සේ
ඒවයින් තොරවද? ඒවයින් තොරව වෙන එක්කෙනෙක්ද රහතන් වහන්සේ
කියන්නේ? නෑ ඒ කියන්නේ මං හිතුවේ අර රහත් බව කියන එක රහත් භවය. ඒ කියන්නේ රහත් අවබෝධය.
දැන් රහත් බව කියන එකට අපට තේරුමක් තියෙනවනේ. රහත්තාව කියන එකට තේරුමක් තියෙනව නේද? ආකාරයක් තියෙනානේ, ස්වરૂපයක් තියෙනානේ. රහත්තාව කියන්නේ මේකයි
කියලා. දුරු කරපු කියලා වගේ එහෙම එකක් තියෙනවා.
ඒක තමයි. ඒ දුරු කරපු බව කියන ස්වરૂපේ තියෙනා නේද?
එහෙමයි.
අන්න ඒ ස්වરૂපයක් ආකාරය, ලිංග, නිමිති, උද්දේ. ඒකත් මෝඩ තමට කරපු කතාවක් නะ. දැන්
හ්ම් 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 ඒවත් බවවලනේ ඒවා
ගන්න බව මඤ්ඤණ නිවන කියලා මඤ්ඤණාව
හ්ම්
හ්ම් අයියා සුතවත් සුතක් කියන්නේ නිවන මඤ්ඤණාවක්.
ඒ වගේ නේ හිතන්න බෑ නෙමෙයි සර්. දැන් ඒ හිතන එකත් මෝඩකම අංගයක් නෙමෙයි. දැන්
ආතන්නේ කරුවල ගැන හිතන එක, නිින්ද ගැන හිතන එක ඔච්චරයි කියන්නේ. නිින්ද මේ වගේ නිින්ද කියලා කියන්නේ
අපිට ඕකත් හිතන්න ඕනේ. දැන් මේ කියන විදිහට ධර්මයේ හැසිරෙනවා මිසක් දැන් සකෘදාගාමි අනාගාමි ඉව්වා ගැන ඒව කොහොම ඒවද එහෙම ඇත්තට මේක දැන් අපි හොඩ ගමක්
ඒකම මන්නේ ස්පෙක්ටලේම මන්නේ.
ඒ තමයි සරණේ
කරන ඔක්කොම මන්නේ. මන්නේනාව බව දකින්න නුවණ තමයි ඒක භාවයේ.
ඒක භාවයේ කියන්නේ
සාසනය පිළිසිදු.
දැරස සීල සූත්‍රයේ කියනමනේ අර මේ දැන් මේ ඵල සියල්ලටම පත් වෙන්න අවශ්‍ය අනිත්‍ය සංඥාව කියලා. එතකොට ඔය සර් කියපු ටිකෙන් කියවෙන්නේ අනිත්‍ය සංඥාවම තමයි මේ අනිත්‍ය සංඥාවම තමයි.
මොකක්ද අනිත්‍ය සංඥාව කියේ නම් අන්තිම පඨවිය කියලා මේක කියලා තිබුණේ. මේසේ පඨවියයි.
පඨවිය ගැන කතාවක් තියෙනවා.
නෑ නේ මේ තමයි අනිත්‍ය සංඥාව. ඕනේ තම තියෙන කන් පඨවි කතාව තියෙනවා. අල්ලගත්තු හිඳයි පඨවි.
පඨවි.
සංදේය හිඳයි පඨවිය. අර ඕන මොන අර කීපු ධාතු අපස්සායතන හිඳයි පඨවි. ඒතන ඕන එකක් ගන්න.
යද්දා අහිං තමයි සදෙන්නට හොඳ
කියන ඕන ධාතුවක් ගන්න.
ඒකත්
ඉඳලා පටවිය කියලා කියන්න පුළුවන් නะ.
මොකද්ද ඒක?
ප්‍රඥාවෙන් ඉඳලා පටවිය කියලා කියන්න පුළුවන්. ඒක තේරෙනවද මන් දන්නේ?
තේරුන්නේ.
ඒ තේරෙන්නේ නැති එක හොඳයි. ඒ අන්තිමට කියපු හතර හින්දත් ලෝකේ තියෙන පුද්ගලයා ඉන්නා එකයි පුරුසෝතිය.
ඒක තමයි සත්‍ය. මට හුඟක් පැහැදිලි වුණා. හුඟක් ගැටලු ගොඩක් නිගාකරණය වුණා. ඒක නිසා ධර්මාවබෝධයෙන් වීවාස සිරුවන් සරණයි.
සිරුවන් සරණයි.
ડોક્ટર રવિ સેરવાન શરણાઈ මට මේ උපාදානයයි උපාදි ඉන්න බවයි කියන තැනයි මෙතන අහන්නේ. උපාදානය කියන්නේ උපාදානයෙන් අල්ලගන්න උපාදානය කියන අල්ලගන්න එකනේ. එතකොට පටවි කතාව යෙදෙන්නේ උපාදානයෙන්. ඊට පස්සේ තියෙනවනේ අර උපාදින්න කියලා. එතකොට ඔය ධාතු විභංග සූත්‍රයේ කියනවානේ මේ පටවි ධාතු ආධ්‍යාත්මකයි බාහිරයි දෙකක් තියෙනවා. එතකොට ආධ්‍යාත්මික පටවි ධාතු කියලා මේ ගන්නේ සමා කියලා ගන්න දැඩි ගොරෝසු උපාදින්න යමක් ඇද්ද ඒව තමයි අර කේසාලෝමා කියලා කියන්නේ. එතකොට උපාදානය වෙන්න නම් මම ඉන්න ඕනනේ. නැත්තම් වෙන්න විදියක් නැහැනේ. එතකොට අර අපි එතකොට අර මේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කේශාලෝමා කියන ගන්න ඒවා දැන් මම ඉඳලා ඒවා මට කියලා මට ස්ථිරයි කියන්නේ මට කියලා මගේ ඇතුළට ගන්න නම් ඒ අර හැංගීමටද උපාදින්න කියලා කියන්නේ. ඒක මට තේරෙන්නේ ඒ කියන්නේ දෙයක් නෙමෙයි හැංගීම. එතකොට මේ හැඟීමෙන් තමයි අර මම අල්ලගත්ත දේ මගේම කියලා කියන්නේ මටම කියලා කියන්නේ. එතකොට අපි ඇතුළට ගන්නවා වගේ
නෑ. ඔය වචන දෙක තේරුම් ගන්න දැන් උපාදානය කියන්නේ මොකක්ද?
අල්ලගන්න.
අල්ලගන්න නම් මොනවා හරි අල්ලගන්න ඕනනේ.
ඔව්.
වතු වෙගිල එනවා නම් තුත්තිරි ගහක් හරි තියෙන්න ඕන අල්ලගන්න.
ඔව්.
දැන් කෙස් ගහක් හරි දෙවුරක් අල්ල ගන්න පුළුවන්.
ඔව්.
හරි. එතකොට අපි අල්ල ගන්නවා කියන්නේ මොකද්ද? මොනවා හරි ගැන කතාවක් එනවනේ. අල්ල ගන්න දෙයක් තියෙනවා.
දෙයක් තියෙද්දී පය අල්ල ගන්නද?
ඔව්. දෙයක් නැතුව අල්ල ගැනීමේ කතාවක් තියනවද?
නැහැ.
නැහැ. මොන ඕක තමයි අපි අපේ උපාදානය කියලා දන්නේ.
ඔව්.
හරි.
ඔව්.
ඒක උපාදානය කියනකොටම දෙයක් තියෙනවා. දෙයක් තිබුණත් මම ඉන්නවද නැද්ද?
මම ඉන්නවා.
ඕක ඔව්. එතකොට ඔය කතාව මොකද්ද? ලෝකය ගැන කතාවක්.
ඔව්.
හරි.
ඔව්.
බලන්න ඔය පටිච්ච සමුප්පාදේ වචන ටිකක් තියෙනවනේ. අවිද්‍යාව, සංකාරේ, විඤ්ඤාණ, නාම රූපේ, සලආයතන. ඒවාම තියෙනවනේ 12ක් විතර නේ.
ඔව්.
ඒක කියලා ලැබෙනවා කියන්නේ ලෝකේ. මේක මේකයි කියන්න පුළුවන් කියන්නේ ලෝකේ.
ලෝකේ.
දැන් උපාදානයත් ඒක වචනයක් නේ.
ඔව්.
ඒක ඒවට කියන්නේ පටිච්ච සමුප්පාදේ කියලා නෙමෙයි. පටිච්ච සමුප්පන්න ධර්ම. හරි.
ඔව්.
බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පටිච්ච සමුප්පන්න න්‍යාය.
ඔව්.
ධර්ම නෙවේ.
ඔව්.
මේ පටිච්ච සමුප්පන්න න්‍යාය කියන්නේ මේ ඇතිකල්ලි නේද? මේ නැත්තම් වෙන්න බෑ.
ඔව්.
ඒ න්‍යාය දකිනකොට අර කතා කරපු දෙයක් කියපු එක පිහිටන්නේ
නැහැ. පිහිටන්නේ නැති
මේක කියලා කතා කරන්න බැරි.
බැරි වෙනවා.
යනවා නම් කියන්න වෙන්නේ මෙසේ. මෙසේ උපාදානයි, මෙසේ අවිද්‍යාවයි. ඈ මෙසේ තණ්හා, මෙසේ සලආයතනයි. මේ සලආයතන කියලා කියන්න බෑ.
බෑ.
එතකොට අපි අර ඒක කියලා ලං වෙන්න බෑ. දෙයක් ලැබෙන්නේ නැහැ. හරි. මේකේ මේ ලොම් මේ නිය පොතු මේ ද කියන තැන අපි හිටියට
ඔව්
ඒ කතාව තියෙන්නේ උපාදානය එක්ක.
ඔව්.
හරි. මේ පටවිය කියන එක තියෙන්නේ උපාදානය එක්ක.
එක්ක.
ඒ උපාදායෙන් නම් කියන්නේ. ඕක අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ දෙයක් තිබුණොත් මේ අල්ලගන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ දෙයක් තිබුණොත් අල්ලගන්නව නෙමෙයි. අල්ලගන්න බව නිසයි දෙයක්.
දෙයක්.
කර ආහාර සූත්‍රෙම පෙන්නනවා. දැන් අපි හිතන්නේ ආහාර තිබුණොත් මේ අපි තණ්හා කරනවනේ. තණ්හා කළොත් මේ සත්‍යලා. ඒ අපි හිතන්නේ.
ඔව්.
බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තණ්හාව නිසයි
ආහාර.
ආහාර නිසයි සත්‍ය.
ඔව්.
තණ්හාව නිසයි ආහාර. දැන් මේක හිතාගන්න බෑ. අපිට දෙයක් තිබුණොත් මේ තණ්හා කරන්නේ නෙමෙයි. තණ්හා කරේම නිසයි දෙයක්. ඒ ඡන්දය නිසයි මොනවා හරි ලැබෙන්නේ. තණ්හාව නිසයි ආහාර. ඔන්න ඔය වගේ කතාව. අල්ලා ගැනීම නිසයි පටවිය. අපිට හිතන්නේ සදබව තියන ඕක මං බාරගත්තු එක නිවැරද්ද කියලා.
අපිට ඒ දේ අනිත් පැත්තට.
ඔව් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔක යන්න. පාදින්න. හොඳ පටවි කතාව. පාදින්නන් හින්දා පාදින්නන් වායෝ පාදින්නන් හින්දා ආකාශ පාදින්නන් හින්දා විඤ්ඤාණ. අපිට දැනගත්තු හින්දානේ අල්ල ගන්න වෙන්නේ නෑ දැන ගන්නෙම ඒ උපාදින් ඒක තමයි නොදන්නකම අඥාන ධාතු හයම එන්නේ අඥාන උපාදින්
සමා වෙන්න මේ එතන මම ඇහැවේ අර දැන් උපාදානය කියන්නේ අල්ල ගන්න එක එතකොට දැන් ඒ පටවි ධාතුව කියලා ඒ අල්ල ගත්තට ඒක තමයි ජීවිතයේ අභ්‍යන්තරයට එන්නේ උපාදීන්නේ ඒ කියන්නේ ඒ දෙක වෙන් කරන්න බෑනේ උපාදානයයි ඒක ඒක ඒ දෙක අර මේ ඇතිකල්ලි මේ වේ කියනවා වගේ ඒ දෙක වෙන් කරන්න බෑනේ
ඇයි වෙන් කරන්න බැරි
ඒක
දැන් ආයහගන්න උපාදානය කිව්වේ මොකද්ද?
අල්ලගන්න එක.
අල්ලගන්න පුළුවන් දෙයක් නැත්නම්.
ඔව් ඒ දෙයක් නැත්නම් අල්ලගන්න බෑ. ඒ උනාට
නෑ. දැන් මේ වචනේ තේරුම් ගන්න. දෙයක් නැත්නම් උපාදාන කතාවක් හිතෙයිද?
වියදෙන්ද විදිහක් නැහැ.
ඒ අපි දන්න උපාදානය. ඔය උපාදානය කියන්නේ ලෝක.
ඔව්. ඔව්.
ඔබට දෙයක් නැත්නම් උපාදානය ගැන කතා කරන්න බෑ. අල්ලගන්න. අල්ලගත්තේ මොකද්ද කියන එකත් එක්කමයි අල්ල ගැනීම කතා කරන්න
ඕනේ. ඔව්.
ඔක ඊතර වීම නෙවෙයි. ඔය ලෝකේ. දැන් අපි උපාදාන මොකද්ද කියලා අන්න හොයාගත්තා.
ඔව්.
මට ලැබුණනේ මොකක් හරි.
ඔව්.
ඔන්න ඔය කතාව යෙදුනේ උපාදින්න. නිසා. උපාදානයේ මේකයි කියලා කියන්න පුළුවන් උනේ උපාදින්න නේද කියලා කිව්වොත් ඔය විස්තරයක් ආවනේ
ඔව් විස්තර ආවා ඒක විස්තර කරන්න ඒක නැතුව කියන්න බෑනේ ඒ කියන්නේ
නෑ කියන්න බෑ නෙමෙයි කියන්න දෙයක් ආවනේ දැන්
ඔව් හරි
දෙහැදිනම්ක් හිතේ හරි මොකක් හරි දෙයක් තියෙනවා මෙන්න මේකයි අන්නේ
සතහන
කියන්න පුළුවන් ඒ එක ලැබුණේ ඒ ලැබෙන්නේ උපාදානය නිසා ඒ උපාදින්නම් කියන්නේ ඔය ගැතිය
උපාදින්න
කෙස් ගැන කතාවක් එන්නේ උපාදින්න
උපාදින්න බව
අද බව ඔය ධාතු ගැන කතාවක් එන්නේ උපාදින්න කතාවක් එන්නේ උපාදානය නිසා.
ඔව්.
ඇතුළ ඒක උපාදාන කළා නෙමෙයි. අපි දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒක උපාදාන කළා කියලා නේ.
ඔව් ඔව්.
දැන් මේ කියන්නේ ඒ කතාව එන්නේ උපාදානය නිසා. ඒක තමයි අපිට තේරෙන්නේ.
ඒ කියන්නේ සර් පටන් ගන්නකොට අපිට තියෙන්නේ මේ කියලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඕක හරියට මේ හැඟීම අල්ලගත්තොත් එහෙම මෙසේ කියන තැනට ඒක
ඔව්
ඒක වෙනවා. එතකොට අර ඉතිරූප කියන තැන එහෙම
තේරුම්කයි මෙසේ රූපයයි කියන පැත්තට වෙනස් වෙනවා මේ කියලා කියපු එක.
මේක
මේ ලොම් කියලා කිව්වනේ.
ඒක
මෙසේ කෙස්. මෙසේ ලොම් කියන පැත්තට හැදෙයි. එතකොට කෙස් ලොම් කියලා දෙයක් කතාවක් නැහැ.
ඔව් එතකොට ඒකේ කෙස් ලොම් කියපු එකේ මෝඩකම තේරෙනවා.
මෝඩකම තේරෙනවා. අන්න මෝඩකම තියනකන් ඒ කතාව තියෙනවා. මෝඩකම තියනකන් කෙස් කියලා කතාවක් තියෙනවා. මෝඩකම තියනකන් ලොම් කියලා කතාවක් තියෙනවා. මෝඩකම තියනකන්
ඒක
කොටස් තුන එකක් ගන්න පුළුවන්. ඒකට මෝඩකම තියනකන් පටවිය කියලා කතාවක් තියෙනවා. අන්න එතකොට පටවිය ලැබුණේ මොකෙන්ද? අඥානකම. නොදන්නකම. හරි.
ඔව් එතකොට සර් තව චූටි ප්‍රශ්න දැන් දැන් අපි කියනවානේ මම මේ අල්ලගන්නේ නැහැ මගේ තණ්හාවක් නැහැ මම අල්ල මේ රූපේ තියෙනවා අල්ලගන්නේ නැහැ තණ්හාවක් නැහැ කියලා අපි කියනවානේ ඒක නිකන් කට විවහාර කියනවා රූපයක් දැක්කම මගේ තණ්හාවක් නැහැ මම මේක අල්ලගන්නේ නැහැ කියලා හැබැයි උපාදානයයි උපාදානයයි උපාදින්න බවයි ඒ දෙක වෙන් කරන්න කියලා බැරි බව දැක්කොත් ඔය කතාව කියන්න බෑ නේද සර්
ඒ දෙක වෙන් කරන්න බැරි බව නෙමෙයි ඒ දෙක කියලා යමක් ලැබෙන්නේ ඇයි
යමක් ලැබෙන්නම මෝඩකම නිසා
ඔව් දැන් උපාදානය කියලා යමක් ලැබිලා නේද උපාදානය කියන්නේ මේකයි කියලා නේ පටන් ගත්තා
ඔව් ඒක තමයි
මම කිව්වේ මොකද්ද උපාදානය කියන්නේ ලෝකේ
ලෝකේ
උපාදානය කියන්නේ මෙන්න මේකයි කියලා අපි දන්නවනේ මොනව හරි අල්ල ගන්නවා කියලා.
ඔව්.
ඒකට තේරුමක්
නැහැ. උපාදානය.
ඔව් උපාදානය උපාදින්න වෙලා.
ඔව් ඔව්.
ඒකට ලීත් දන්නේ නැහැ මේවා කියනකොට. උපාදානය කියලා යමක් අපි දන්නවනේ.
ඔව් ඔව්.
සටහන තියෙනවා. ඒ සටහන ආවේ උපාදින්න නිසා.
ඔව්. ඒ කියන්නේ සර් උපාදානයේ අපි දෙයක් කරගෙන තමයි ඔය කතා කරන්නේ.
උපාදානය කියන එක දෙයක් කරගෙන නේ.
ඔව් ඒ එතනම මුලම වරද්දගෙන තමයි ඔය අනිත් කතා ඔක්කොම ටික කියන්නේ.
අන්න හරි. දැන් උපාදානය කියන එක දෙොත් පෙතර වෙනවා නේද මේ දැක්ක.
ඔව් ඔව්.
ඒකත් නොදන්න කමටයි කතා.
ඔව්.
එකයි උපාදානය කියන්නේ ලෝකික කියන එක පටිච්ච සමුප්පන්න ධර්මයන් මිස පටිච්ච සමුප්පන්න බව නෙවෙයි.
නෙමෙයි.
උපාදානය කියන එකත් පටිච්ච සමුප්පන්නයි කියලා දැක්කා. අවිද්‍යාව පටිච්ච. ඔය පටිච්ච සමුප්පාද ධර්ම 12ක් කතා කළානේ පටිච්ච සමුප්පන්න උනා. අවිද්‍යාව සංකාරයි. ඒක සලායන කප්.
ඔව්.
එතන උපාදාන නේද?
ඔව්
අනහ යති නේ ජරා මරණ ඔය සේරම නොදන්න කම එක්ක තියෙන කතාව අඥාන කම එක්ක තියෙන කතාව ඔන්නෝග තමයි න්‍යාය කිව්වා
ඔව් සංකතයි පටිච්ච සමුප්පන්නයි ඔයයි කියලා ඔක්කොට යනවා
ඔව් ඒක වචනයක් දුන්නා සංකතයි කිව්වොත් කියන්නේ නොදන්න කමට ඒ කතාව මේ ඇති කරනවා පටිච්ච සමුප්පන්නයි කිව්වා මේ ඇති කරගන්නේ මේ අනිත්‍යයි කිව්වා ඒකල්ලි මේ මොඩ තමයි එසේ කියන පැත්තට යොමු කරා
ඒ අපිට මේ
කියන පටිච්ච සමුප්පන්නයි කිව්වා ඕලාරිකයි කිව්වා සංකතයි කිව්වා පටිච්ච සමුප්පන්නයි කිව්වා ඕලාරිකයි කිව්වා කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. ඔය ඕන එකක්. මේ ඊතර වීම පෙන්නන ධර්ම තමයි.
එහෙමයි.
ඒකේ අර්ථය මොකද්ද කියලා ලැබෙනවා නම් ඊතර වෙලා නැහැ.
නැහැ.
අපි
දෙයක්
කරනවා. පාඩම් කරනවානේ ඒ දෙයක් කරනවා. හරි. දැන් ඔන්න මතක් කරගන්න. හරි. මිරිඟු දියේ පීනනවා කියලා මේ කියන්න හදා.
ඔව් ඒක තමයි.
කොහොම වචන හරි ලක්කත් තව අප අපිට තියෙන තේරුම් ටික දැන් දාන්න බැරි වෙනවා. මින් අර්ථ එනවා.
දැනුම සම්පූර්ණයෙන්ම බිඳුව වෙනවා.
ඔව්. උපාදානය උපාදින්න කියලා දැනුමක් දාගන්න හදනවානේ. ඒ කතාව තියෙන්නේ
ලෝකේ.
නොදන්න හලෝ.
එතකොට සර් ඒ අර මේ මේ කියන එක මෙසේ කියන එක අපිට මේ බලෙන් අපිට ඒක හිතලා කරන්න පුළුවන්. හැබැයි ඒක වැටහීමක් වෙන තැන ඒ හිතීමත් ඉක්ම වෙලානේ ඒ වැටහීමේ.
අන්න දැන් හිතලා කරන්න පුළුවන්ද ඒක? හිතීමත් ඉක්ම යන දැක්මක්.
හිතලා කරනවා නම් ඒක ලෝකේ.
එක ගමන් ලෝකෙයි අපි වචන වලට අර්ථ දාගෙනනේ හිතන්නේ.
ඒක තමයි.
ඒ වයිමාව යන විදිහ නෙමෙයි මේ වචන වලින්ම කියන්නේ.
ඔව්. ඒකයි ධර්මයේ ඇත්තටම ගැඹුරුයි කියන්නේ.
ඔව්. තයි ඒ බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාව. අපි දන්න වචන වලින්ම ඒක ඉක්මවා යන හැටි කියන්නේ. මිරිඟු දියේ පීනනවා කියන එකේ ඔය අදහස ලස්සනට තියෙනවා. අපි මිරිඟුවක් දන්නවා, වතුර කියන එකක් දන්නවා, පීනනවා කියන එකක් දන්නවා. මිරිඟු දියේ පීනනවා කියපු ගමන් ඒ එක තේරුමක්වත් ඔතෙන්ට අදාළද?
ඒ සිද්ධියම සිද්ධියෙන් දකින්න ඕන නේද? ඒ සම්පූර්ණ සිද්ධියම සිද්ධියම සිද්ධියෙන් දකින්න ඕන. අපි කරන්නේ මිරිඟුව කියන්නේ මොකද්ද, දිය කියන්නේ මොකද්ද, ඔය වෙන් කරලා දැනුම එකතු කරනවනේ. එහෙම නෙමෙයි අර එකම බලන්න ඒකෙම සුණත්
දුන්නේ නෑ. ඔව්. දැන් අපි දන්න ටිකෙන් හොයන්න ගියොත් මිරිඟුව කියන්නේ මෙන්න මේකයි කියලා ඒක දාන්න ගියොත් සීනනවා කියන්නේ මෙන්න මේකයි ඒක දාන්න ගියොත් හා වතුර කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔය එකක් හරි පොඩ්ඩක් හරි කිට්ටු කළොත් අර අදහසට යන්නම බෑ. ඊතර වීමට යන්නම බෑ. මන් දන්න ඒවා පොඩ්ඩක් හරි එකතු කළොත් අර කිරි කලයට අසූචි ටිකක් දැම්මා වගේ තමයි.
කිංච සංකාර.
ඔව්. කිංච සංකාර නිච්චතෝ සමනුපස්ස. අන්න. නෝක තමයි ඒ කියන්නේ. ඔක්කොම අනිත්‍යයි කියන්න අපි එකක් නිත්‍ය කරගන්නවා. එතකොට මේ දහමේ උණුසුමමක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා.
එහෙමයි.
ඒක තමයි අර කොහෙන් හරි නිත්‍ය කරගත්තනම් ඔන්න ඕක තමයි පෙන්වන්නේ ඌක නෙමෙයි මේ කියන්නේ කියලා. කල්‍යාණ මිත්‍රයා කරන්නේ ඒක.
ඒක තමයි.
බුදු කෙනෙක්ගේ අර්ථේ මතු කරලා පෙන්වන. මොකද තමන් නිත්‍ය කරගත්තා කියලා තමන්ට පේන්නේ නැහැ. ඒකයි ඒක මුළු සාසනයම කල්‍යාණ මිත්‍රයාමත්
කියන්නේ. අපි හිතගෙන ඉන්න තැන අපිට පේන්නේ නැහැ වගේ.
ඔව් ඔව්. ඒක වෙන කෙනෙක් තමයි ඒකන කියන්නව. කොච්චර දන්නවා කියලා හිතුවත් මම දන්නට. නොදන්නකම කියලා දකින්නේ ප්‍රඥා. ඒක ආයතන වලට අහු වෙන්නේ නැහැ. හිතලා ගන්න බෑ.
බෑ.
ඒකයි ඒ ඥානෙ. ප්‍රඥාව අවදි වෙන්න ප්‍රඥාව වෙන්න ප්‍රඥාවට ආහාර දෙන්න. සුසුසා පරිතුච්ච. අහන්න විමසන්. එන දේට අනුව විමසන්.
ඉතින් දැක් අපිට කරන්න නෑ. කරන්න තියෙන්නේ මේ ධර්මය අහන එකයි විමසන එකයි විතරම.
ඔව්. අපි මොනවා හරි කළොත් මාර්ගය වෙන්නේ නෑ.
ඒක තමයි.
කරන්න තියෙන්නේ වෙන දේ තමයි අනුගත වෙන එක. අපි කරනවා නෙවෙයි. ඇහෙන දේට අනුගත. ඒ අනුගත වෙන්න බැරි අපේ අදහස් දාදා මේක ගලපන්න හද. මේ කියන්නේ මේකයි කියකි.
ඒකතර අනුස්සී ස්වාමීන් වහන්සේ කියනවා ඒ අනුගත වෙනකොට කෝච්චි දෙකක් එකම වේගයෙන් යනවා වගේ කියලා. ඒ අනුගත වීමට ස්වාමීන් වහන්සේ එන්නේ උදාහරණයක් කිව්වා මට යන්තම් මතකයි.
ඔව්. ඔව්. කියන්නේ එකත් එකම යනවා. පොඩ්ඩක් අර ස්පීඩ් එක වෙනස් වුණොත් වෙන පැත්තකට යනවා.
අපේ ඒවා ෆයින්ඩ් පුළුවන් ඒ හිදසේ.
කොච්චර පිළිලකක යනකොට එකක ඉඳලා අනිත් එකට මාරු වෙනවා වගේ වැඩක්. ස්පීඩ් එක එහෙම එහෙම වුණත් ඒක කරන්න බෑ. ඒකයි අපේ අදහස පොඩ්ඩක් හරි දාන්න ගියොත් තරකට ඉන්න බෑ. අනුගත වෙන්න බෑ. ඒකයි බණ ඇහෙන්නේ නැහැ කියන්නේ. ඔය කියන්නේ මේකයි කියලා ගන්න ගිය ගමන් ඇහෙන්නේ.
ඔව්.
මම දැනගන්න යනවනේ.
ඒක තමයි.
අවසරයෙන් ડોක්ටර් පොඩි මේ අර ડોක්ටර් දැන් අර යමස් ඒ මෙසේ කියලා බලනකොට දැන් අර ඉස්සලා අර ඒ ගැටලුවේදී සාකච්ඡා වුණා ඒක මේ සුන්නත් දූලි වෙනවයි කියලා ඉවරයි. ඒ කියන්නේ දැන් ડોක්ටර් අපි මොකක් ඔක්කෝ ප්‍රයෝගයක් වගේ මොනවා හරි පටවියක් හරි දෙයක් අපි ඒක මෙසේ කියලා බලද්දී එතන සුන්නත් දූලි වීමක් වෙනවා කියන එක කොහොමද එතන අදාළ කරගන්නේ?
ඕපය හැදුන හැටි බලනවා කියන්නේ. හරි.
හවුද?
මෙසේ කෝප්පය කියන්නේ කෝප්පේ ලැබුණ හැටිනේ මම.
ඔව් ડોක්ටර්. එතකොට මේ සුන්නත් දූලි වීමක් වෙන්නමද එතනදී එහෙම?
දූලි නෙමෙයි. දැන් ඔයා ගෙයක් හදන හැටි දකිනකොට ගේ පේනවා. මෙන්න ගේ කියලා පෙන්වන්න පුළුවන්.
ඒ කියන්නේ සුන්නත් දූලි වීමක් නෙවෙයි නේද ડોක්ටර්? එතනදී එතකොට වෙන්නේ නොලැබියාමක් වගේ දෙයක් නේද?
දැන් මං අහන එක කියන්නේ ගෙයක් හදන හැටි අපි දකිනවා බිත්ති ටිකක් ඇඳලා.
ඔව්.
දැන් මෙන්න ගේ කියලා පෙන්වන්න පුළුවන්ද?
ආ හදද්දි බෑ ડોක්ටර්.
අන්න ඒ අදහස ගන්න. හදද්දි බෑනේ.
ඔව් ඔව්.
කෝප්පේ හදද්දි
ඒක තමයි ડોක්ටර්.
මේ කෝප්පේ කියලා පෙන්වන්න පුළුවන්ද?
ඔව් හදද්දි බෑ ડોක්ටර්. ඒක තමයි. මම මේ ගැටලුව උනේ ડોක්ටර් ආරම්භ.
අන්නේ හදන හැටි දකින්න එක තමයි මෙසේ
කියන්නේ.
ඔව්. කෝප්පේ කතාවක් තියෙනවද එතකොට?
කෝප්පේ කතාව එන්නේ ડોක්ටර් හදලා ඉවර වුණාට පස්සේ කෝප්පේ වාගේ හැඩේ આવට පස්සේ නේද?
ඔව්. ඔව් දැන් හදලා ඉවර වෙලා නැහැ නේ. හදන හැටි කියන්නේ.
ඔව්. ඔව්.
දැන් කෝප්පේ කතාවක් තියෙනවද? ආම හදාගෙන ආවා හැටි ටිකක් අහවා කියලා හිතන්න.
ඔව් එතකොට කොයි පිළිවෙලවත් එතන තාම මේ ගේ හැදිලා නැහැ. ඔව් කෝප්පේ හැදිලා නැහැ.
කෝප්පේ හැදිලා නැහැ කියනවත් කෝප්පේ කතාවක් තියනවද?
ඔව් කෝප්පයක් ගිය දෙන්නම නැහැ නේද?
ඔව්. යෙදුනත් මෝඩකම නේද? නදන්න කම නේද?
ඔව් යෙදුනත් ඒක ඉතින් අතෙන් දාලා නේද?
මේක තමයි මන්ජනාව. අර නිින්ද ගැන කතා කරනවා ඉන්නගෙන කියනවා
මන්නේ. ඒ කියන්නේ කොහොමත් දැන් ඒක හදන හැටි දැක්කොත් දුන්නත් දූලි වීමක් වෙන්න බෑ නේද?
නත් දූලි වෙන්නේ තිබුණ දෙයක්
වෙන්න බෑ. ඔව් ඒක තමයි. අන්නාරි.
ඒ කතාව අදාළ නෑ. තිබුණොත් නේ ඔක දුන්නත් දූලි වෙන්නේ කැඩිලා බිඳිලා යන්නේ. එහෙම කතාවක් නෙවෙයි. විනාශ කෙලීමක් නෙවෙයි.
ඔව්. ඒ කියන්නේ කවුද කවදාවත් තිබ්බේ නැති බවක් තමයි ලැබෙන්න ඕන නේ.
ඔව් ඒ කවදාවත් තිබ්බ නැති කතාව ඉන්නේ කෝප්පේ එක්කනේ. කෝප්පේ කවදාවත් තිබ්බ නැහැ කියලා කියන්නේ.
ඔව් ඔව්.
කෝප්පේ කතාවක් එන එකේ මෝඩකම මේ දෙන්න.
ඔව්. කෝප්පේ කියලා ගන්න. ඔව්. හැබැයි ඉතින් ડોක්ටර් එතන මෝඩකම තියෙන්නේ කෝප්පයක් කියලා ගැනීමද එහෙම ගන්න එක නොදන්න බව.
කෝප්පයක් ගැන කතාවක් එන්නේ ඒ මොඩකම තියෙනවා. කෝප්පයක් තියෙනවා හරි නැත හරි උනත් දූලි වුණා හරි කෝප්පයක් ගැන කතා කරන්නේ ඇයි? නැතත්
ඒ කෝප්පයක් ලැබුණොත් නේ කතා කරන්නේ නේද?
ඒක තමයි. ඒ දැන් නිින්ද ලැබුණත් නේ නිින්ද ගැන කියන්න පුළුවන්. මං නිදාගෙන ඉන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන් නිින්ද කියන එක දැනගත්තු. දැනගන්නේ නොදන්නකම.
ඔව් එතකොට ගැටලුව තියෙන්නේ ડોක්ටර් දැන්. දැන් නොදන්නකම නිසා ඔන්න ලැබෙනවා. බැරි වෙලා හරි දැන් ඒකේ සමුදේ හරි මොකක් හරි හටගන්නේ මෙහෙමයි කියලා දැක්කොත් මොකද වෙන්නේ කියන එක නේද ඔය ගැටලුව අහන්නේ අපේ කට්ටිය.
නෑ ඒක තමයි දැන් ඔබතුමා බලන්න දැන් මෙසේ කියන තැනට එනකොට මොකද වෙන්නේ?
ඔව් මෙසේ කියලා එනකොටම මේ ගන්න බැරුව යන
පටන් ගත්ත එක කතාවක් වෙදී ආබන්න ගමට කියලා මෝඩ ගමට කියලා පේනවනේ.
ආ එතකොට ඊතර වීම තමයි ඉතින් එන්න වෙන්නේ නේද?
ඒක තමයි ඉතින්. මේක එක මෙසේ වෙනවා කියන්නේ කතාවක් නැති වෙනවා. කතාවක් වල අඥානකම. ඊතරයි කියන්නේ. අඥානකම තමයි කතාව.
ඕක ડોක්ටර් තේරුම් ගන්න පහසුයි. ඒ වගේ අර ඔව් අපි අර හැමදාම මොකක් හරි එකම උදාහරණයක් අරගෙන කතා කරනකොට එකක් ගාලා අල්ලගත්තා කියන හැමදේටම යොදන්න ගියොත් ඔක අමාරුයි. දැන් අර කෝප් එකට හරි ගේකට හරි මොන හරි එහෙම අර Tamanට හුරු දෙයකට දාන්න ගියොත්ම ඒක හිතාගත්ත පහසුවක් වෙනවා නේ.
ඔව් ඒක තමයි. ඒ Tamanට හුරු දෙයින් තමයි උදාහරණෙ දෙන්න. හැබැයි ඒ උදාහරණේ දෙන්න හදන අදහස ගන්න Taman දක්ෂ වෙයි. උපමාවකින් ප්‍රඥාවකට යන උපමාවකින් දහම දකින්න පුළුවන්. ආ
පැහැදිලි ડોක්ටර් පෙරවන් සර් නයි.
පෙරවන් සර්. නැහැ සං අවසන් කර.
ડોક્ટર සමා වෙන්න ડોક્ટર එතන ડોક્ટર මේ කෝපේ කියන එක හිතේ දරාගෙන ඒක හැදෙන හැටි විමසන එක මොඩකමක් වගේද? දෙරෙන්නේ. ඒ කියන්නේ දැන් කෝපේ කියන එක දරාගෙන ඒක හැදෙන හැටි විමසනවා. මෙසේ කෝපේ. එතකොට ડોક્ટર එතනත් යම් කිසි යම් මොඩ භාවයක් තියව නේ ડોક્ટર. එහෙම නැද්ද?
මෙසේ කියනකොට කෝප කතාව යෙදෙනවා නම් මෙසේ කියන්න දෙන්න. තාම මේක. දරා ගන්න ආකාරයක් ලැබුණා නම් මේක වෙලා. මේ කෝපේ හැදෙන හැටි කියලා කියන්නේ. මේ කෝපේ හැදෙන හැටි කියලා කියන්න බැහැ. මෙසේ කියනකොට. කෝපේ කියන එක අර වතුරේ බල්ලා කියලා ගන්න. මේ වතුරේ බල්ලා හැදෙන්නේ මෙහෙමයි. දරා ගත්තා කියන්නේ මම මොඩකම නේද? නදන්න කම නේ. වතුරේ බල්ලා ගැන මොකක් හරි ස්වරූපයක් හදාගත්තා කියන්නේ මොඩකම නේද? නදන්න කම නේ. ඉඳගෙන මොනව හරි කිව්වා කියන්නේ නදන්න කමනේ මොඩකම.
ඔව් ඔව් ඒකෙන් මේ දැනගන්න තියෙන්නේ නොදන්න කමට.
අන්න. ඒ දන්න බවක් ආවේ නොදන්න. නේද දහම කියලා හරි දැනගන්න යන්නේ එපා ඒ මොඩක.
ඔව්
ඔන්න මට දහම වැටහුණා කියන්නේ මොඩකම.
අන්න නේද ඔව් ඔව්. ඒකනේ ડોක්ටර් මේ තවත් පැත්තකින් බලුවට ડોක්ටර් ඉතින් රහතන් වහන්සේ කියන්නේ ඉතින් මොඩකමේ උපරිමය කියලා ගන්නත් පුළුවන් නේද ડોක්ටර්?
ඔව් අපිට ඉන්න රහතන් වහන්සේ කියන්නේ මොඩකමේ උපරිමය. අර ඔයගොල්ලෝ අහන්නේ ඉස්සර රහතන් වහන්සේට කොට මේ ඇහෙන් දැක්කේ නැද්ද?
ඔව් ඔව් රහත් වෙලත් මේ ධර්ම දේශනා කරන්න කතාවක් යෙදෙන්නේ කොහොමද කියලා වගේ අපි අහන්නේ ડોක්ටර්.
මේ මොඩකමේ උපරිමය. ඔක්න දැන් කියතේදී රහතන් වහන්සේ ගැන කතා කරන්නේ අර වතුරේ බල්ලා ගැන කතා කරන්නේ. මොඩකම නේද? පදෙන ඉඳ ගැන කතා කරන්නේ. මත්ත කොහෙත්ම ග්‍රහණය වෙන්නේ නැති දෙයක් ගැන කතා කරනවා කියන්නේ මොඩකම. මං කල්ප ගොඩන්නේ, ගින් ගොඩන්. මඤ්ඤණා ගොඩන්. ඒ වුණාට අපිට ඕන දැනගන්න. අනිවන මොන වගේද කියලා දැනගන්න.
ඒ වගේ නේද? ඔව්.
ඒ අන්න මාඩකමට කියන එක තේ. ඒක දකින්න දවසක් එයි තව ඉවසිල්ලෙන් දහම අහන්න.
තෙරුවන් සරණයි සර්. මට විනාඩියක් දෙන්න සර්. මට පොඩ්ඩක් උපාදානය සහ උපාදින්න දෙකේ ගිය මේ ඩිස්කෂන් එක අහගෙන ඉන්නකොට මම තීරුම් ගත්ත විදිහ හරිද කියලා පොඩ්ඩක් කියන්න සර්. උපාදානය කියනකොට අල්ලා ගැනීමක්. එතකොට ඒක ගත්තොත් මෙතන ඉන්නේ මේ කියන එකෙන්. ඒ කියන්නේ අපි ආයතන විදිහට ගත්තොත් ඇස රූපේ අල්ලා ගන්නවා. උපාදින්න කියනකොට අල්ලා ගැනීමක් නැහැ. මෙසේ කියලා යන්නේ. එතකොට රූපේ ඇස අල්ලා ගැනීමක් වගේ. නමුත් රූපේට ඇස අල්ලා ගැනීමක් කරන්න බෑ. එතන ඉක්මවීමක් වෙන්නේ. ඒ දෙක දැස මේක සාරාංශ විදිහට නිකන් අපි පොඩි පොඩි සමරයිස් කරලා ගත්තොත් ඒ විදිහට දෙන්නේ සර්.
හරියටම සමරයිස් කළොත් ඇහැ ගැන කතා කළේ, රූප ගැන කතා කළේ, උපාදානෙයි.
එහෙමයි.
ඇහැ ගැන කතාවක් නැහැ.
එතකොට සර් එතන ඇහැ ගැන රූපේ කතා කර ඇස අල්ලා ගැනීමක් වෙනකොට එතන තණ්හාවක් ඇති වෙන්නේ. එතකොට තමයි අපි අල්ලගෙන අල්ලපිට.
නෑ නෑ නෑ. ඇහැ අල්ලා ගන්නකොට තණ්හාව නෙවෙයි. තණ්හාව නිසායි ඇහැ ලැබෙන්නේ.
ඔව්. එහෙමයි. තණ්හාව නිසායි
ආවක් ආවේ.
තණ්හාව නිසා.
අතන.
එතන සර් මට පොඩ්ඩක්
ඇහැ කියනකොටම ඔබතුමියට තියෙනවනේ ඇහැ කියන්නේ මේ වගේ ආකාරය. මේ දකින්න පුළුවන් කමටයි කියලා හරි කියනවනේ අදහස.
ඔව් එතන සර් දැන් ඇහැට දකින්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ අපි මොකක් හරි රූපයක් දැක්කොත් නේ.
නෑ නෑ නෑ. රූපෙට යන්න එපා. ඇහැ ගැන විස්තර කරන්න රූපෙට යන්න එපා. ඒකට අර කොහෙද යන්නේ හන්දේ. මේ ඇහැ ගැන විතරයි කතා
කරන්නේ.
හ්ම් හ්ම්. ඇහෙන් දකින්න.
හ්ම් හ්ම්.
ඇහැ කියලා මොකක් හරි අදහසක් තියෙනවනේ.
ඔව්. තියෙනවා සර්.
අනේ අදහස ඉන්නේ නොදන්න තමයි. ඒ අදහස එන එක තමයි සංස්කාව උපාදානෙ ඕන එකක් තමයි. විද්‍යාපත්‍යෙන් කියනවනේ.
ආ. හිමයි.
විද්‍යාපත්‍යෙන් කියලා අහලා තියෙනවනේ.
ආ. හරි හරි. ඔව් දැන් තේරුණාස. ඒ කියන්නේ ඇහැ කියනකොට මෙතන ඇත්තටම අවිද්‍යාවක් ඉන්න තමයි කියලා එකක් ඇති වෙලා තියෙන්නේ කියන එක.
අන්න. ඔකට තමයි මං කියන්නේ ඇහැ කියන්නේ වතුරේ බල්ලෙක් කියලා හිතන්න.
එහෙමයි. එහෙමයි.
අවිද්‍යාපත්‍යෙන් සංහාපත්‍යෙන්.
එහෙමයි. එතකොට ඒ යන්නේ මේ කියන එකෙන් සර්. එතකොට මෙසේ කියනකොට සර්. එතකොට මෙසේ කියනකොට ඒසේ
කියන මෙසේ කියන එක තමයි දැන් කිව්වේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ මෙසේ. දැන් ඇහැක කතාවක් කියදෙනවද?
නැහැ.
සකස් වෙන හැටි. දැන් ඉතින් ඇහැට රූප කතාවකට යන්න පුළුවන්. ඇහැ කියලා කතාවකට දෙන්නේ නැත්නම්.
ඔව් යන්න බෑ.
එතනක හෙටියෙන් කියනවා නම් ඔය කතාව ආවෙම සංහාව උපාදාන ඡන්දේ.
හරි තේරුණා සර්. බොහොම බොහොම පිංසිට වෙනවා. තේරුම් ගත්තා.
තේරුම් ගන්නවා.
ඊළඟ තරණයි.
ප්‍රශ්න නෑ වගේ නේද? මම ඔය ඊයේ කරපු සාකච්ඡාවක් දාලා ඇතින් ආතර කරපු එක ඒක අහන්න. හරි මගේ එකේ කියනවා. නිරුත්තිපත සූත්‍රය අල්ලගෙන මොකද අපි අර ඔය කියන්නේ හටගෙනම නෑනේ, ඉපදිලාම නෑනේ කියලා කියනවනේ. නෑ ඒ ඒ දෘෂ්ටිය ඒක දෘෂ්ටිය බව දකින හැටි නිරුක්තිපත මුචේ කියනවා. ඔය කියන්නේ මේකයි කියලා ලැබුණා නම් ඒ එතනම තමයි ප්‍රශ්නේ. සංකතාව විස්තර කරන්න යනවා. හැක් හටගෙනම නැති බව, අජාත, අපාතු භූත, අහල වෙලාම නැහැ, හටගෙනම නැහැ. ඒකත් ඔය අන්‍ය දෘෂ්ටි මතවාදවල තිබුණ විස්තර කිරීම. ඒක ඇති ඒ සාකච්ඡාව අහලා බලන්න. එරුවන් සරණයි. අපි එහෙම අවසන් කරමු නේ තුලන්.
හොඳමයි රවි මහත්මයා. හොඳමයි. එහෙමනම් අද දිනත් අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොප්පලගේ මැතිතුමා කොතරම් පාරි බහුල වුණත් අපිට ඉතාම වටිනා ධර්ම කරුණු රාශියක් කියා පැහැදිලි කරලා දීමට අපගේ මේ ධම් සභා මණ්ඩපයට පැමිණියා. ඉතින් ඉක්මා ඒ කරගන්නාලා දුතුම් ධර්ම දානමේ කුසලයක්. ඒ වගේම අපි සියලු දෙනාම මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලුම කුසල් අපි රවි මහත්මයාට අනුමෝදන් කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් සුපපතිපදාවෙන් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම රවි මහත්මයාගේ මිය පරලොව ගිය දෙමව්පියන්ට මේ පින් අත්පත් වේවා. ඒ දෙපළම උතුම් ධර්මයට උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ අපි කරගත්ත සියලුම කුසල් හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම මහත් මහත්මීන්ටත්, ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම මහත් මහත්මීන්ටත්, ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටමත්, පෞද්ගල සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි රවි මහත්මයා. අප්‍රමාණ පින්.
තෙරුවන් සරණයි. අපිට මේ වගේ දහම් කරුණු කතා කරන්න පුළුවන් වෙන්නේ අවසර අපේ අලව යනවම දස්සී ස්වාමීන් වහන්සේ ඇතුළේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිතර නිතර අපිට මේ පැහැදිලි කරලා දෙන, මතු කරලා දෙන බුදු කෙනෙක් වෙන්නේ මොන වගේ අර්ථයක්ද කියන දේ නිසා ඉතින් උන්වහන්සේලාට එහෙමම රැස් කරගත්තු තින් අනුමෝදන් කරමු. ඉදුක් නිරෝගී භාවය ලැබෙන්න තව තවත් මේ වගේ දහම් කරුණු පෙන්නලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ සාකච්ඡාව පවත්වන්න පුළුවන් වුණේ සුලානි මහත්මියගේ සම්බන්ධීකරණය, ගයන් මහත්මයා ඇතුළු පොතු හර පැවුලේ අය මේ නාලිකාව පටන් ගත්තු දවසෙන් ඒ පවත්වගෙන යන නිසා, ඒ වගේම මේවා නැවත අහන්න ලැබෙන්නේ නැත්ත කමල් ඇතුළු රෙකෝඩ් කරලා මේවා නැවත දාන්න උපකාරී කරන අය. ඒ සියලු දෙනාම අපි පුණ්‍යානුමෝදනා සිහි කරමු. ඒ වගේම වගේ සාකච්ඡා වලට සම්බන්ධ වෙන උපකාරී කරන යම් කිසි දෙවිදේවතාවුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාට අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙන්න, දිව ඉසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් ඒ ධර්මයටම යොමු වෙන්න, දහම අවබෝධ කරගන්න, පරිසරයේ සකස් කරගන්න, ඒකට උදව්කාරී වෙන්න කියලා ඒ දෙවියන් තත්ත්වෙන් අනුමෝදන් කරමු. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපත් අපේ පවුල්වල සමා යම් කිසි මෙලොව වශයෙන් වෙන යම් කිසි කරදරයක් වෙන්න තියෙනවා නම් ඒවෙන් අපේව ආරක්ෂා කරගන්න. යම් කිසි දුකක් කරදරයක් ආදිතයක් නරකක් අපල උපද්දයක් ලෙඩ දුකක් කර සතුරු උපද්දයක් ස්වභාවික උපද්දයක් ආදී මේ කිනෝකී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් අප සැවම ඒ වයින් ආරක්ෂා කරන ශේපා කියලා දෙවියන්ටත් උනන්දනා කරමු. යහදීන ඉතින් හැමෝටම තව තවත් දහම හොයන්න, විමසන්න, කල්යනා ප්‍රසුරු කරන්න, දහම අවබෝධ කරන්න අවශ්‍ය ඒ පරිසරය සකස් කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්නම මේකින් හේතු වාසනාව කියලා ප්‍රාර්ථනා කරමු. පෙරවන් සරණයි.
සූතනන්තත් මනවරයක් තින් සිද්ධ වෙනවා. තෙරුවන්
සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.